සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දානං සීලං ච නික්කම්මං පඤ්ඤා වීරියේන පංචමං කන්ති සච්ච මදිඨානං මෙත්තු පෙක්ඛායි මේ දසාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම ධාතුව අවබෝධ කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ධර්ම ධාතුව කියලා කියන්නේ ලෝකෙහි පවතින සියලු ධර්ම, සියලු නියාම ධර්ම අවබෝධ කළා වූ, අවබෝධ කරන්නා වූ ඥානයට නමක්. ඒ ඥානයේ විසින් සියල්ල අවබෝධ කර තිබෙන නිසාත්, ඒ ඥානයට කිසිවක් ආවරණ නැති නිසාත්, සියල්ල දැනගැනීමට සමර්ථ නිසාත් එය හඳුන්වනවා සර්වඥතා ඥානය කියලා. පාලි කියන සබ්බඤ්ඤුත ඥානය, සියල්ල දන්නා වූ, සියල්ල දුටුවා වූ, සියල්ල අවබෝධ කළා වූ ඥානය. සියල්ල දැක්කා කියන එකේ තේරුම ආරම්මන කිරීම වශයෙන් සියලුම ධර්මයෝ අරමුණු කළා කියන එක නොවේ. එහෙම කරන්නට බෑ. මොකද හේතුව ඤෙය්‍ය පතය අපරිමිත නිසා, අපරිමිත නිසා. ඒ අවබෝධක් ඥානය සිද්ධවන්නේ කෘත්‍ය වශයෙන්. ඒ සියලු ධර්මයන් විශේෂ පවතිනා වූ සම්මෝහය, මෝහය වාසනා ගුණය, මෝහේ වාසනා ගුණය නැත්තං වාසනා මෝහය, මෙන්න මේ කියන සම්මෝහය දුරු කිරීම නිසා, ප්‍රහාණය කිරීම නිසා ලබන්නා වූ ඥානය අවබෝධයට කියනවා සර්වඥතා ඥානය කියලා. ඒ සර්වඥත්වයට පත්වීමත් සමගම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා. ඇත්තටම සිද්ධ කරන්නේ බෝධි මණ්ඩලයේදී චතුරාර්ය සත්‍ය ධර්මය කෘත්‍ය වශයෙන් අවබෝධ කිරීම. කෘත්‍ය වශයෙන් අවබෝධ කරනවා කියලා කියන්නේ දැන් අපි යම් කිසි දෙයක් නුවණින් දැනගෙන තේරුම් ගන්නවා. ඒකට කියනවා විෂය වශයෙන් අවබෝධ කිරීම, ආරම්මන කරන වශයෙන්. අපි යම් කිසි සංස්කාර ධර්මයක් වෙන්නට පුළුවන්, නිර්වාණය වෙන්නට පුළුවන්, දකිමින් සිතෙන් දැනගැනීමින් ඒ දේ තේරුම් ගන්නවා. ඒ වගේම ඥානයේ තියෙන තව කෘත්‍යයක් තමයි ඒ ඥානයට බාධා කරන්නා වූ මෝහය, අප්‍රහීන අකුසලය දුරු කිරීම තුලිනුත් අවබෝධය ලැබෙනවා. ප්‍රඥාවට බාධක ධර්ම ඉවත් කිරීම, දුරු කිරීමත් අවබෝධය ලැබීම. ඒ අදාළ ධර්මය අරමුණු කිරීම වශයෙන් තේරුම් ගැනීමත් අවබෝධ කිරීමක්. බෝධි මණ්ඩලයේදී චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීමත් සමගම ඒට සමගාමීව මෝහය ප්‍රහාණය කරනකොටෙහි වාසනා ගුණයත් ප්‍රහාණය කිරීම නිසා තථාගතයන් වහන්සේ සර්වඥත්වයට පත් වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් වෙන කෙනෙකුගේ උපදේශයකින් උපකාරයකින් තොරව තනියම අවබෝධ කරන්නා වූද ඥාන බල දසයක වශීභාවයට පැමිණෙන්නා වූද සත්වයාට කියනවා සම්මා සම්බුද්ධ කියලා. සියලු ධර්මයන් අවිපරීතාකාරයෙන් අවබෝධ කළා වූත් තමම්ම අවබෝධ කළා වූත් සත්වයා තමයි සම්මා සම්බුද්ධ නමින් හඳුන්වන්නේ. උන්වහන්සේ තව කියන නමක් තමයි අසම්මෝහ ධම්ම සත්තෝ කියලා. ආනන්දය සාරිපුත්තය ලෝකේහි අසම්මෝහ ධර්ම සත්වේ පහළ වුණා නම් සත්වයාට හිත පිණිස සැප පිණිස යහපත පිණිස ඒ කියන්න ඕනේ තථාගතයන්ට. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේදී තමන් වහන්සේගේ ඥාන මහිමය ප්‍රකාශ කරමින් සීහනාදයක් සිදු කරානි. එතනදී ප්‍රකාශ කරනවා යමෙක් අසම්මෝහ ධර්ම සත්වයක් වේනම් සම්මෝහය සම්පූර්ණ දුරු කරපු අවබෝධය ලබලා ලෝකයාමත් සම්මෝහයෙන් දුරු කරවන යමෙක් වේනම් සත්වයාට හිත පිණිස සැප පිණිස ක්‍රියා කරන යමෙක් වේනම් කිය යුත්තේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා සන්තානයේ පින්වතුනි ක්‍රමානුකූලව සකස් කර ගන්නට ඕනේ. එකපාර සිද්ධ වෙන දෙයක්වත් දෙවියන්ගේ වරමක් ලෙස ලැබෙන දෙයක්වත් දෙමව්පියන්ගේ උරුමයක්වත් නෙවෙයි. තමන්ගේ సంతානය බොහෝ කාලයක් පුරුදු පුහුණු කරමින් කෙලෙස් ධර්ම යට කරමින් තුනී කරමින් දුර්වල කරමින් ප්‍රතිපatti ධර්ම පූර්ණණය කරලා ඒ මස්තක ප්‍රාප්ත කිරීම වශයෙන් තමයි මේ සම්මා සම්බුද්ධත්වයට ඥානෙ හිනිපෙත්තට සත්වෙක් ළඟාවන්නේ. ඒ සඳහා අනුගමනය කළ යුතු සිත වැඩිය යුතු ක්‍රමවේදය පිළිවෙතට කියනවා පාරමී පූර්ණේ කියලා. පාරමිතා ධර්ම නැත්තම් පාරමී ධර්ම දෙකම එකයි. පාරමී කීවත් පාරමිතා කීවත් 10ක් අපේ ධර්මයේ දැක්වෙනවා. ඒ පාරමී ධර්මයන් පූර්ණණය කොට సంతානය සකස් කරගත්තා වූ සත්වයා තමයි දිනක සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්නේ. එතන ඒ පාරමී ධර්ම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව තේරුම් ගැනීමට අපි උත්සාහවත් වෙමු. අද දවසේ මේ ධර්ම දේශනා විශේෂ ධර්ම දේශනාවක් ලෙස සිදු කරවන්නේ මාතලේ සුමන ස්වාමින් වහන්සේගේ මවවන මියුරියල් විජේවික්‍රම මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස විසින් තමයි මේ ආරාධනාව සිද්ධ කරන්නේ. මේ ධර්ම දේශනාවෙන් රැස්වන්නා වූ සියලු පින සියලුම දෙවි මිනිසුන් ඇතුළු ලෝක සත්වයන්ගේද හද මඩලේ බුදුගුණ කෙරෙහි ශ්‍රද්ධාව ජනිත වීමටත් තමන්ගේ ජන්මදිනය සිහිපත් කරන පින්වත් මාතලේ සුමන ස්වාමින් වහන්සේට සමතින් සත් පාරමී ධර්ම සුවසේම පහසුවෙන්ම මස්තක ප්‍රාප්ත කරගෙන ප්‍රාර්ථනීය පරිද්දෙන් නිවනින් සැමසෙන්නට මේ ධර්ම දේශනාමය කුසලය ධර්මශ්‍රවණමය කුසලය හේතු වේවා උපනිශ්‍රේ වේවා කියන හිතෙන් තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ වගේම ඒ ආරාධනාව සිද්ධ කළා වූ ඒ මියුරියල් විජේවික්‍රම මෞතුමිය සහ කල්යාණ මිත්‍ර පිරිසටත් අපේ ගෞරවනීය සුමන ස්වාමින් වහන්සේටත් ධර්මශ්‍රවණය කරන හැම දිනාටමත් මෙලව දියුණුවට පරලව සුගතියට කෙලවර නිවනට උපකාර වෙන විවට්ට ගාමිනී කුශලයක් වේවා. හැම දිනාගේම సంతාන තුල පාරමී ධර්ම මුදුන් පමුණවා ගැනීමට උපකාරයක් වේවා කියන හිතෙන් අපි ධර්මශ්‍රවණය සිද්ධ කරමු. පින්වතුනි පාර කියලා කියන්නේ පාලියෙන් ඒ ගොඩ ඉවුරට නමක්. මේ ඉවුරේ ඉඳලා එකඩ ඒ ගොඩ ඉවුරට යන්නට අපි සැඩ පහරක් තරණය කරන්නට ඕනි. යූරු දෙක අතර වතුර පහරක් තියෙන නිසානේ එහෙම කියන්නේ යූරු දෙකක් කියලා. මේ පැත්තේ තියෙන යූර සක්කාය නැත්තම් පංච උපාදානස්කන්ධය. තව ක්‍රමයකට කිව්වොත් සංසාරේ එගොඩ යූර තමයි නිර්වාණ ධාතුව. මේ නිර්වාණ ධාතුව නැමැති එගොඩ යූරට මේ සකාය අතහැරලා පත්වීමට මැද තියෙන සැඩ පහර ඕඝය තරණය කළ යුතුයි. සැඩ පහරට පාලියෙන් කියන නම තමයි ඕඝ කියලා කියන්නේ. ඕඝයක් කියලා කියන්නේ වේගෙන් ගලාගෙන යන ජලකඳක්. මේ වේගෙන් ගලාගෙන යන ජලකඳකට හසු වුණාම කරුණු දෙකක් සිද්ධ වෙනවා. ඒ ජලකඳ විසින් අපිව දිය සුලි වලට හසු කරමින් වතුරේ ගිල්ලවනවා, පතුලට ඇද දමනවා, මුහුදටම අරන් ගිහිල්ලා පතුලට ගෙන යනවා. ඒ වගේම හසු වෙච්ච කෙනාට ඒකෙන් එතර වෙන්නට දෙන්නේ නැහැ. දුත්තරයි, තරණය කරන්න අතිශය අපහසුයි මේ සැඩ පහර. සත්වයාව ගිල්ලවල සමහරට මරලා දානවා හුස්ම ගන්න දෙන්නේ නැතිව. මහා සමුද්‍රයට අරගෙන ගිහිල්ලා ඒ පතුලටම අරගෙන යනවා. ඒ වගේ තමයි මේ සංසාර සාගරයත් නැත්තම් සංසාරයේ නැමැති ස්කන්ධ සමූහයත් නිර්වාණයත් කියන මේ පංචස්කන්ධයත් නිර්වාණයත් කියන මේ ධර්ම දෙක අතර පවතින ඕඝය සැඩපහර තමයි ක්ලේශ ඕඝය. ඒවට කියන ඕඝ ධර්ම, කාම ඕඝය, භව ඕඝය, අවිජ්ජෝඝය. අභිධර්ම පිටකයේ හැටේ දිට්ඨි ඕඝයක් තියෙනවා. මේ ඕඝ තුන හෝ හතර තරණය කිරීමෙන්ම තමයි එතර ඉවර නම් වූ නිර්වාණයට පැමිණිය හැකිවන්නේ. එසේ තරණය කළ කෙනා ඕග තින්නෝති උච්චති, ඕගයන් තරණය කළ පුද්ගලයා ලෙස හඳුන්වන රහතන් වහන්සේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා තමයි මේ සියලු ඕගයන් තරණය කොට නිර්වාණය නැමැති තලයට ඉවුරට පැමිණි උත්තමයෝ. ඒ ඕගය තරණය කිරීම සඳහා පහුරක්සේ, නැවක්සේ, බෝට්ටුවක්සේ අපට උපකාරක වෙන දේවල් ටිකක් තියෙනවා. පාර නම් වූ එගොඩ ඉවුරට සතර ඕඝය තරණය කළමින් ගමන්කොට ඒ ඉවුරට පත්වීමට උපකාරක දේ, ඒ ඉවුරට පමුණවන දේ පාරමී නමින් හඳුන්වනවා. ඒවටම කියනවා පාරමිතා කියලා, වෙනසක් නෑ අර්ථේ. මේ පාරමී ධර්ම පූර්ණය කිරීමෙන්ම තමයි අපිට නිර්වාණ ධාතුවට පත්විය හැක්කේ. කොහිද මේ පාරමී ධර්ම සඳහන් වන්නේ? චරියා පිටක පාළි. ඒසා මේ සත්‍ය පාරමී, බුදුරණස දේශනා කරනවානේ, මේ තමයි මගේ සත්‍ය පාරමිතාව. ඒ වගේ උන්වහන්සේගේ දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්කර්ම පාරමිතාව ආදී වූ දස පාරමිතාවන්ම සැකවින් විස්තර කරපු දේශනාව තමයි චර්යා පිටක පාළිය කියලා කියන්නේ. ඒ චර්යා පිටකයට අනුව මහා බෝධිසත්වයෝ බුද්ධ ඥානය, මහා ඥානය සඳහා, ඒ සර්වඥත්වයේ සඳහා තමන් වහන්සේගේ సంతානය භාවිත බහුලීකృత කොට දියුණු කළ ආකාරය දක්වා තිබෙනවා. ඒ පාරමී ධර්ම පූර්ණේ කිරීමෙන් සිදුවන්නේ කුමක්ද? පාර නම් වූ නිවනට පත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි, උපදින්නට નિયમિત අනුත්පන්න දුක්ඛයෙන් එතර වෙනවා කියන එකනේ. ඒක තමයි මේකේ මූලිකම ඉලක්කය. තමන්ගේ సంతානෙහි මතු මත්තේහි පහළ විය හැකි දුක්ඛ ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධ සමූහයක්. මේ වෙලාවෙත් අපිට නාම රූප ධර්මයෝ පංච පාදාන ස්කන්ධය තියෙනවා. නමුත් කෙලෙස් සහිතව කාලක්‍රියා කළොත් අතීතයේ කරනද කර්මයක් ඉදිරිපත් වෙලා නැති නැවත මතු ප්‍රතිසන්දියක් සිද්ධ වෙයි. ප්‍රතිසන්දියක් වෙනවා කියලා කියන්නේ තවත් ස්කන්ධ සමූහයක් පහළ වෙනවා. මේ මොහොතෙහි අපි නැවත නූපදී සිටිය, කියන්නේ නැවත භවයක අලුත් භවයක ඉපදෙන මේ භවයේ වාසය කළත් කෙලෙස් තියෙන තාක්, කර්ම ඉතිරිව පවතින තාක් අපි උපදින්නට නියමිතයි. ඒ උපදින්නට නියමිත ස්කන්ධයෝ, අනුත්පන්න ස්කන්ධයෝ, ඒවායෙන් අපි මිදී නෑ. පත් වෙන්නට කිව්වා. එන දුක්ඛත් එක්ක බැඳිලා ඉන්නේ. දුකට පත් වෙලා ඉන්නේ. දුකෙන් මිදී නෑ. ඒ උපදින්නට නියමිත ස්කන්ධයන්ගේ අනුත්පාදයට නූපදීමට කියනවා නිර්වාණ ධාතුව කියලා. ඒ නිර්වාණ ධාතුවට පත්වීම සඳහා කළ යුත්තේ වෙන කිසිවක් නෙවෙයි. ඒ උප්පත්තියට හේතු වන්නා වූ, නැවත නැවත ප්‍රතිසන්දිය ගෙන දෙන්නා වූ ක්ලේශ ධර්මයන් දුරුකට යුතුයි, නැතිකට යුතුයි. ඒ තුළින් පුරාණ කර්මයට නැවත ප්‍රතිසන්දි ලබා දීමේ අවකාශ වාරණය කළ යුතුයි. මෙතනින් තමයි මේ විදිහට තමයි නිර්වාණ ධාතුවට පත්වන්නේ. මේ නිර්වාණ ධාතුවට පත්වීම තමයි සියලුම උත්තම පුරුෂයන්ගේ ඒකායන අභිප්‍රාය. නිර්වාණ ධාතුවට පත්වීම. ඒ වගේම තමන් ඒ නිවනට පත්වෙලා අන්‍ය සත්වයනුත් ඒ නිවනට පැමිණවීම, පත්කරවීම තවත් සමහර උත්තම සත්වයන්ගේ අභිප්‍රායක් වෙලා තියෙනවා. මේ හැම දෙනාටම තියෙන පිළිසරණ තමයි නිර්වාණය. ඒ තමයි ප්‍රතිෂ්ඨාව. බුදුරජාණන් වහන්සේ ගත්තත්, පසේ බුදුවරයෙක් ගත්තත්, රහතන් වහන්සේ කෙනෙක් ගත්තත්, ඒකායන ප්‍රතිෂ්ඨාව නිර්වාණ ධාතුව. නිවනෙන් මෙහා සැබෑ ප්‍රතිෂ්ඨාවක් කියලා එකක් නැහැ. මාර්ගඵල සිතක් ගත්තත් ඒවත් සංකතයිනේ. ඒ සියල්ලම නිවන අරභයා පවතින්නේ. නිවනට පත්වීම තමයි ඒකායන පිළිසරණ. අන්‍ය සත්වයන්ට නියමාකාරයෙන් පිහිට වෙනවා කියලා කියන්නේ ඔවුනුත් ඒ නිවනට පමුණවනවා කියන එක. එනිසා මේ පාරමී පූරණේහි තියෙන මූලිකම ඉලක්කය තමයි නිර්වාණයට පත්වීම. තමන් නිවනට පත්වෙලා තවත් සමහර උත්තමයෝ අන් අයත් නිවනට පත්කරවීමේ හැකියාවත් බලාපොරොත්තු වෙනවා. හැබැයි හැම දිනාටම තියෙන එකම පිළිසරණ නිර්වාණ ධාතුව. ඒ කියන්නේ කීවේ කයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්්‍ය මුනී සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චේ දම්පි ධම්මේ රතනං පනීතං. අනුත්පාද ස්කන්ධයන්ගේ ෂය, කයං විරාගං රාගේ ෂයවීම, දුරවීම, නොඇලීම, ක්ලේශ නිරෝධය. කයං විරාගං, කය කියනකොට ක්ලේශ නිරෝධය, ස්කන්ධ නිරෝධය දෙකම ගන්නට පුළුවන්. කයං විරාගං අමතං පනීතං, අවසානයක් නැති, මිය යාමක් නැති, අතිශය ප්‍රණීත වූ. යදජ්ජ ගා සක්්‍ය මුනී සමාහිතෝ, සමාහිත සිත් ඇති ශාක්‍ය මුනීන්ද්‍රයන් යම් ධර්මයක් අධිගමනය කළේද නතේන ධම්මේන සමත්තිකින්චි, ඒ ධර්මය හා තවත් සමාන වූ ධර්මයක් නෑ. ඉදම්පි ධම්මේ රතනං පනීතං, මේ ධර්ම රත්නේ ප්‍රණීත වූ රත්න භාවයක්, රතනං රතන භාවෝ. ධර්ම රත්නේ තියෙන එක්තරා ගුණයක් ප්‍රතිවේද ධර්මයේ නිර්වාණ ධාතුව. එනිසා මේ පාරමී පූර්ණයේ කියන එක හැමතිස්සෙම තේරුම් ගන්නට ඕනේ. නිවනට පත්වීම අරභයා තමයි තියෙන්නේ. ඒකේ ප්‍රධානම දේ තමන්ගේ නිවන. බුදුවරේට උනත් අන්‍ය සත්වයන් නිවනට පමුණවන්න පුළුවන් වන්නේ තමන් නිවනට පත් වෙලා. රහතන් වහන්සේ කෙනෙක් උනත් ආරම්මන ආධිපති ප්‍රත්‍යයෙන් ගරු කරන්නේ නිර්වාණ ධාතුවටයි තමන්ගේ අරිහත් මාර්ග ඵලයටයි. වෙන කෙනෙකුගේ ගරු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. රහතන් වහන්සේ කෙනෙක් බුදුන්ගේ පිහිටෙන් නිවන් දැක්ක නිසා බුදුන්ගේ අරිහත් මාර්ග ඵලයට ගරු කිරීමක් කරයිද? නැහැ. අවසානයේ වැදගත් වෙන්නේ තමන් මේ සසරෙන් ඈතර වීම. සමහර උත්තමයන්ට කරුණාව හේතු කරගෙන අන්‍ය සත්වයනුත් සස් නිවනට පමුණුවීමේ අභිලාෂයක් අපේක්ෂාවක් ඇති වෙන්නට පුළුවන්. ඒක කරුණාව පෙරදරි කරගෙන තියෙන එක. එකෙන් තමන්ට විශේෂ ප්‍රයෝජනයක් නැහැ. පෘථග්ජනව කරොත් කර්මයක් රැස් වෙනවා, කුසලයක් වෙනවා, ඒක තමන්ගේ නිවනට උපකාර වෙනවා. මේකේ වැදගත් වෙන්නේ තමන්ගේ ස්කන්ධයන් නිරෝධයටපත් කිරීම. ඉතින් නම්බර 1. වැවෙන කෙනෙක් නිවනටපත් කරාම උන්වහන්සේට සතුටක් ඇති වෙනවා. තමන් නිවනටපත් වුණාම සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය අධිකයි තමන්ගේ නිර්වාණය ගැන. ඒ උදාණේන ප්‍රකාශ කරේ බුදු වෙච්ච වෙලාවේ තමන්ගේ නිවීම ගැන ප්‍රකාශ කර. සර්වඥත්වයට වඩා එතන අගය කරන්නේ නිර්වාණ ධාතුව. ඒක අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. මේ ඉපදෙමින් මැරෙමින් යන, නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරයේ දුකයි කියලා ආභෝධ කරගත්තා. ඒ දුක් සහිත වූ සංසාරයෙහි බොහෝ ಜಾතීන්හි මම සැරිසැරුවා. ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං. මේ නැවත නැවත ස්කන්ධ නැමැති ගෘහය හදන වඩුවා හොයමින් මම සසර සැරිසැරුවා. මේ ඉපදී මැරිමින් යන සංසාරය දුකක් කියලා උන්වහන්සේ තේරුම් ගන්න තිබුණා. ගහකාරක දිඩ්ඩෝසි පුනගේහං නකාහසි. කෘෂ්ණාව නැමැති වඩුව මම බොදුටුවා. ඔබ නැවත මට ගෙවල් හදන්නේ නැහැ. මතු මත්තේ ස්කන්ධයන් උපදවන්නේ නැහැ. අනුත්පන්න ස්කන්ධයෝ නිරෝධයට පත් කළා. සබ්භාතේ පාසුකා භග්ඝා ගහකූටං විසංකිතං. ඔබට නිවෙස් හදන්නට අවශ්‍ය වෙන පලා පරාල කැණි මඩල මේ සියල්ල මා සිඳ දැම්මා. නැවත ඒ ගෙවල් සාදන්නට බැ. විසංඛාර ගතං චිත්තං තණ්හා නංඛය මජ්ජගා. මගේ සිත සංස්කාරයන්ගෙන් තොර වූ විසංඛාර නිර්වාණයට පැමිණියා. තෘෂ්ණාවගේ ෂය අධිගමනේ කළා කියලා උදානේ ප්‍රකාශ කරා. මේ තමන් වහන්සේගේ නිර්වාණයට ඒ සත්‍යයක්ම නිවන්සුව විඳිමින් කාලය ගත කරා. ඒ ආසනේම ඊට පස්සේ අන් අයගේ නිවනට පත් වෙනකොට සතුටට පත් වෙච්ච දවස කවද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී වෙන කිසිදු ශ්‍රාවකයෙකුට ප්‍රකාශ කර නොකර පරිද්දෙන් උදානයක් ප්‍රකාශ කළානේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අවසානයේදී අඤ්ඤාසි වත භෝ කුණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසි වත භෝ කුණ්ඩඤ්ඤෝ, මා වෙහෙස මහන්සි වෙලා අවබෝධ කළා වූ මේ චතුරාර්ය සත්‍ය මේ කොණ්ඩඤ්ඤ අවබෝධ කළා, කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කියලා දෙපාරක් උදානේ ප්‍රකාශ කරා. ගුරුවරයෙක් වශයෙන් තමන්ගේ සාර්ථකත්වයේ ලැබපු බොහෝත තමන් සාර්ථක වෙලා තමන් වෙහෙස මහන්සිල මේක අවබෝධ කරගෙන සසර බොහෝ කල් ආපු අදහසකින් අනුන්ටත් අවබෝධ කරන්න මේ චතුරාර්ය සත්‍ය ඒ නිවනට පත් වෙලා අන් අයත් නිවනට පත් කරවන්නට වෙහෙස මහන්සි වෙලා සාරා සංඛේය කල්පලක්ෂ්‍ය ඊටත් කලින් දීර්ඝ කාලයක් සසර දුක් විඳලා පාරමී පූර්ණයේ කරගෙන පැමිණි මේ උත්තම පුරුෂයා තමන් අවබෝධ කළා වූ ධර්මය වෙන අයට දේශනා කළා ප්‍රථම වතාවට සත්‍ය අවබෝධය කරවීමට. ඒ දේශනාවෙන් අන්න මනුස්ස ලෝකයේ එක්කෙනෙක් මේක අවබෝධ කළා. බ්‍රහ්මයෝ අවබෝධ කළා කියලා ධර්මයේ දැක්වෙනවා. මනුස්ස ලෝකෙ එක්කෙනයි. ඒ වෙලාව පුදුම සතුටකින් ප්‍රකාශ අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ. කියන්නේ තමන් අවබෝධ කළ දේ වෙන කෙනෙකුත් අවබෝධ කළා. ඒ ගුරුවරයට තියෙන සතුට ඒකනේ. මේ දෙකෙන් පින්වතුනි තථාගතයන් වහන්සේගේ පිහිට පිණිස පවතින්නේ තමන්ගේ නිර්වාණ අවබෝධය, නිර්වාණ අධිගමය. මහා කරුණාව හේතු කරගෙන පෙහෙස නොබලා අන්‍ය සත්වයන්ටත් ඒ මාර්ගය පෙන්වා දෙන මේක තනිකර කරුණාව මත පදනම් වෙච්ච ක්‍රියාව. මේකෙන් වැදගත් වෙන්නේ නිර්වාණ පාරමී පූරණේ යනු නිර්වාණ ධාතුව අධිගමනය ඉලක්ක කරගත්ත ක්‍රියාවක්. ඒ නිර්වාණය අධිගමනය කරන්නට කළ යුතු දේ තමයි නැවත නැවත උපදින්නට නියමිත ස්කන්ධයන් නිරෝධයට පත් කරන එක, අනුත්පාදයට පමුණුවන එක. ඒක තමයි නිවන කියලා කියන්නේ. ඒ සඳහා මතු ප්‍රතිසන්දි ලබා දෙන කර්මයන් වළක්වන්නට ඕනි. කවරක් නිසාද කර්ම ප්‍රතිසන්දි ලබා දෙන්නේ? කෙලෙස් නිසා. කෙලෙස් ටික දුරු කරන්නට ඕනි. ඒ ක්ලේශයන් දුරු කිරීම තුළ තමයි මේ නිවනට පැමිණීම සිද්ධ වෙන්නේ. යම් කෙනෙක්ට තමන් තනියම අවබෝධ කරගන්නා වූ ධර්මය අන් අයටත් අවබෝධ කරවීමට තනියම සත්‍ය ධර්මය නිවන අවබෝධ කරගෙන ගැඹුරුම වූ සත්‍ය අවබෝධ කරගෙන අන්‍ය සත්වයන්ටත් ඒ ධර්මය අවබෝධ කරවන්නට අවශ්‍ය නම් ඒ සඳහා විශිෂ්ට ඥානයකට පත් වෙන්නට ඕනේ. ඒ මාර්ගෝපදේශකත්වය කිසිදු අඩුවකින් තොරව පරිපූර්ණව සුදුසු සත්වයන්ට සුදුසු පරිද්දෙන් සිද්ධ කරන්නටත් කිසිදු වැරදීමකින් තොරව ඒ ධර්මයේ දේශනා කරන්නටත් ධර්ම ධාතු අවබෝධ කර යුතුයි. ධර්ම ධාතු යනු සර්වඥතා ඥානෙ. ඒ තත්ත්වයට එන්නට නම් ක්ලේශයන් දුරු කරනවට අමතරව ක්ලේශයන් විසින් సంతානයේ තුල ඉතිරි කරා වූ සාමර්ථ්‍ය කියන වාසනා ගුණය දුරු කරන්නට ඕනි. කෙලෙස් දුරු කිරීම නිවන පිණිස, වාසනා ගුණය දුරු කිරීම සර්වඥත්වයේ පිණිස. මේ හැම එකකින්ම වෙලා තියෙන්නේ సంతානිය තුල පවතින නුගුණ ධර්ම සමූහයක් නැති කිරීම. ඒ නිසා පාරමී පූර්ණය කවරක් සඳහාද? ක්ලේශයන් දුරු කිරීම සඳහා. පාරමී පූර්ණය නිවන අධිගමනය කිරීම සඳහා ඒ නිවන අධිගමනය කරන්නට නම් ක්ලේශයන් දුරු කළ යුතුයි. ඒ සඳහායි පාරමී පූර්ණය. පාරමී පූර්ණය කියන එක දුෂ්කර ක්‍රියාවක්, ඒක පහසු ක්‍රියාවක් නෙවෙයි. කවර බෝධියෙන් නිවනට පත් වුණත් පාරමී පූර්ණය දුෂ්කරයි. ඒ දුෂ්කරත්වයට තියෙන හේතුව, නිදාණය කවරක්ද? අපි කියනවා වටිනා කියන දෙයක් උපදවා ගන්නට, ලබා ගන්නට අපි වෙහෙසෙනකොට ඒ දෙය විසින් අපිට ඇති කරවන්නා වූ දුකක් කියලා කියනවා. උදාහරණයකට සැප වේදනාවක් උපදවා ගන්නට ඕනේ නම්, මිහිරි රස වේදනාවක් උපදවා ගන්නට ඕනේ නම් ඒ දෙය අපි ලබන්නට ඕන. ඒ වේදනාව තමන්ගේ సంతානෙ උපදින්නට ඕන. ඒ සඳහා ඊට අවශ්‍ය දේවල් අරමුණු ලැබෙන්නට ඕනේ. ඒ අරමුණු ලබන්නට මුදල් හොයන්නට ඕනේ, වෙහෙසෙන්නට ඕනේ, මහන්සි වෙන්න රැකියා කරන්නට ඕනේ. ඒ නිසා අර සැප වේදනාව දුක්ඛය ඇති කරවන්න. ඒක පහසුවෙන් ඇති වෙන්නේ නැහැ. ඒක ඉබේ ඇති වෙන්නේ නැහැ. වෙහෙස මහන්සිය තුළ උපදවා ගන්න එක. රූපේ පවත්වා ගැනීම, වටිනා කියන වස්තුවක් ලබාගෙන පවත්වා ගැනීම, මේ හැම එකකම සංකත දුක්ඛය කියලා එකක් තියෙනවා. ඒ සංකත දුක්ඛය නිසා තමයි ඒවා ලබන්නට, ඒවා තියාගන්නට, ඒවා අයිති කරගන්නට, ඒවා උපදවා ගන්නට වෙහෙසෙන්නට සිද්ධවයි. වෙහෙසුණත් ලැබුවත් එයා විනාශ වෙලත් යනවා, විපරිණාමයට ප්‍රාප්ත වෙනවා. නිර්වාණය අධිගමනය කිරීමට යන ගමනේදී පාරමී පූර්ණේ නැමැති මහා දුෂ්කර ක්‍රියාව සිදු කළ යුතුයි. එහෙමනම් මේ පාරමී පූර්ණේ නැමැති දුෂ්කර ක්‍රියාව, දුෂ්කර ක්‍රියාව ඇති කරවන්නේ නිවන විසින්ද? මේක නිවනේ දෝෂයක්ද? නිවනේ දුක්ඛ ලක්ෂණයද? නෑ පින්වතුනි. ලෝකේහි ඉරහඳ තියෙනවා. ඉරහඳ බලන්නට අපිට අවශ්‍යයි. පුද්ගලයෙකුගේ ඇස් දෙකේ රෝගයක් තියෙනවා. ඒ රෝගයට පේන්නේ ඉරහඳ බලන්නට අවශ්‍ය කෙනා කරන්නට ඕනේ මේ රෝගය දුරු කරගන්නට ඕන, සුද ඉවත් කරගන්නට ඕන, ඒකට බෙහෙත් පාවිච්චි කරන්නට ඕන, වෛද්‍යවරු ගාවට යන්නට ඕන, වෙහෙසෙන්නට ඕන, පරිස්සම් වෙන්නට ඕන. බෙහෙත් සකස් කිරීම, බෙහෙත් සොයා ගැනීම, බෙහෙත් ඇප්ලයි කිරීම, ආලේප කිරීම, මේ සියලුම දුක් කරදර ගෙන දුන්නේ ඉරහඳ දෙන්නා විසින්ද, අපේ ඇසේ තියෙන සුද රෝගය නිසාද? මේ සියලු වෙහෙස දරන්නේ ඇහි සුද තියෙන නිසා, රෝගයක් තියෙන නිසා. ඒ නිසා බෙහෙත් පාවිච්චි කිරීමේ, බෙහෙත් සෙවීමේ, බෙහෙත් ආලේප කිරීමේ සියලු දුක්ඛය අර කියපු රෝගය විසින් ඇති කරපු එකක් මිසක් ඉරහඳ විසින් ඇති කරපු එකක් නෙවෙයි. ඒ වගේ තමයි නිර්වාණ ධාතුවට පත්වන්නට යන ගමනේදී පාරමී පූර්ණය නැමැති මේ දුෂ්කර ක්‍රියාව සිදු කරන්නට වන්නේ කවරක් නිසාවත් නෙවෙයි, අපගේ సంతానගතව තියෙන ක්ලේශ ධර්මයන් නිසා. පාරමී පූර්ණේ නැමැති දුක ක්ලේශයන් විසින් ඇති කරවපු එකක් මිසක් නිවන විසින් ඇති කරවන එකක් නොවේ. මාර්ග ඥානයේ විසින් ඒක ඇති කරවනවා කියන්න පුළුවන්. ඒක සංකතයක්, උපදවා ගත යුතුයි. ඒ නිසා මාර්ග ඥානෙහි සංකත දුක්ඛය තියෙනවා. සැබවින්ම කිව්වොත් සංකත දුක්ඛය අධිකම දේ තමයි මාර්ග ඥානෙ. අපි ඒක දුක්ඛ සත්‍යෙහි සංග්‍රහ කරන්නේ නැහැ. ඒකට හේතුව මාර්ගයේ විසින් දුරු කරන දුක, ඒ සඳහා වෙහෙසෙන දුකට සාපේක්ෂව අතිවිශාලයි. වෙහෙසෙන දුක දුරු වෙන දුකට වඩා එකට සාපේක්ෂව ඝනූපග නැති නිසා මාර්ග සත්‍ය දුක්ඛ සත්‍යේ බහන් නැතුව වෙනම මාර්ග සත්‍යය ලෙස මාර්ගයේ ලෝකෝත්තර මාර්ගය උන්වහන්සේ හඳුන්වලා එනිසා අපි කිය හිතන්නට ඕනේ පාරමී පූර්ණේ නැමැති මේ දුෂ්කර ක්‍රියාව සිදු කරන්නට වන්නේ අපේ సంతానගත ක්ලේශයන් නිසා. රහත් වෙන්න ගියත්, පසේ බුදු වෙන්නට ගියත් ඒ සඳහා ලොකු වෙහෙසක් දරන්නට වෙනවා. සම්මා සම්බුද්ධත්වයට යනකොටත් තාම වෙහෙස මහන්සි වෙලා මේ පාරමී පූර්ණේ සිද්ධ කරන්න වෙන්නේ. ඇයි? වාසනා සහිත සකල ක්ලේශයන් දුරු කළ යුතු නිසා. වාසනා සහිතව ක්ලේශයන් දුරු කළ సంతානේ සර්වඥ సంతානයක්. ක්ලේශයන් දුරු කළ సంతානේ රහත් సంతානයක්. ඒ ක්ලේශයන්ගෙත් වාසනා ගුණය තවත් අඩු කරමින්, තනියම ඒ කෙලෙස් දුරු කරමින්, වාසනා ගුණයක් තවත් හීන කරමින් ක්ලේශයන් දුරු කළ సంతානය පසේ බුදු సంతානයක්. වාසනා ගුණය ඉතිරි නොකර සර්ව සම්පූර්ණයෙන් දුරු කරපු సంతානය සම්මා සම්බුද්ධ సంతානයක්. ඒ නිසා තුන්තරා බෝධියෙන් කවර බෝධියකට පාරමී පූර්ණේ කළත් සියල්ලම කෙලෙස් විසින් ඇති කරවන්නා වූ දුකක්. සම්මා සම්බුද්ධත්වයට පත්වන බෝධිසත්වයන්ට තියෙන මේ දුෂ්කර ක්‍රියාවේ හේතුව උන්වහන්සේ තුල තියෙනා වූ කෙලෙස් සහ කෙලෙස් විසින් ඇති කරවල තියෙන තැම්පත් කරවපු නිදානගත කරවපු වාසනා ගුණය, ක්ලේශ සහ වාසනා ගුණය නිසා තමයි මේ දුෂ්කරත්වය. එනිසා පාරමී පුරනකොට අමාරුයි අමාරුයි කියන එක වෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, අපි ළඟ තියෙන දෝෂයක් නිසා. වෙන තැනක් නෙවෙයි පිරිසුදු කරන්නේ. නිවන තමයි ඉලක්කය. නිවනටපත් වෙන්න කෙලෙස් දුරු කරන්නට ඕනේ. කෙලෙස් තියෙන්නේ අපේ సంతානය තුලනේ. වෙන කොහෙවත් නෙවෙයිනේ, ගල්වල ගස්වල ඇඳපුටු මේසවල නෙවෙයිනේ. මේ సంతානය තුල. මේ సంతානය තුල තියෙන ක්ලේශය මේ సంతානය තුලින්මයි දුරු කරන්නට ඕනේ. බාත්รูම් එකේ තියෙන පැල්ලන් ටික ඩිටර්ජන් දාලා හාපික් දාලා යවන්නට පුළුවන්. ඒක අපේ සේවකයෙක් ගෙනලත් කරවන්නට පුළුවන්. මොකක් හරි යන්ත්‍රයක තියෙන කුණු ටික වෙන කෙනෙක් දමලා කරලා අපිට පාවිච්චි කරන්නට පුළුවන්. අපේ වස්ත්‍රත් එහෙමයි. හැබැයි సంతානය වෙන කෙනෙකුට සුද්ධ කරන්නට බෑ. ඒක මේ సంతානය ඇතුළෙමයි එන්නට ඕනේ පිරිසුදු කීම. inner purification, ඇතුළෙම පිරිසුදු කරන්නට ඕනේ. ඒක බුදුවරේටවත් පිරිසුදු කරන්නට බෑ. එනිසා කෙ තුම් මෙහි කිච්චං ආතප්පං අඛාතාරු තතක. මම ධර්මයේ දේශනා කරන විතරයි මහණෙනි. නුඹලයි මේක කළ යුතුවන්. පළවෙනියෙන් මතක තියාගන්න, පාරමී පූර්ණේ anu පාරමී පූර්ණේ පහසු දෙයක් නෙවෙයි. ඒ දුෂ්කරත්වය ඇතිවන්නේ අපේ సంతානය තුල තියෙන කෙලෙස් නිසා. පාරමී පූර්ණේ කරන පිරිස් සමහර අය ශ්‍රාවක බෝධියෙන්, සමහර අය මහා ශ්‍රාවකත්වයෙන්, සමහර අය අග්‍ර ශ්‍රාවක දුරෙන්, සමහරු පසේ බුද්ධත්වයෙන්, සමහරු සම්මා සම්බුද්ධත්වයෙන්, මේ කවර බෝධියෙන් නිවන් දකින්නට බලාපොරොත්තු වුණා. ඒ සෑම දිනාම වෙහිසිලා මහන්සි වෙලා මේ කටයුතු සිද්ධ කරන්නේ ඒ බෝධිය දුෂ්කරයි, ඒක අමාරුයි එහෙම හිතන්න එපා. මේ සිද්ධවන්නේ කෙලෙස් දුරු කිරීමට, කෙලෙස් නැති කිරීමට තියෙන වෙහස මේ තියෙන. මේ කෙලෙස් ඒ තරම් දුරු කරන්න අපහසු දෙයක්. අග්‍රශ්‍රාවක බෝධිය නම් ප්‍රාර්ථනා කරන්නේ ක්ලේශය ගැඹුරෙන් දුරු කරන්නට ඕන. අන්‍යයන්ට අසාධාරණ වූ ක්ලේශ ප්‍රහාණයක් තිබුණා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඒක දැක්වෙනවානේ සාරිපුත්ත උපසම සූත්‍රයේදී උදානපාලි. අන්‍ය ශ්‍රාවකයන්ට අසාධාරණ වූ ක්ලේශ ප්‍රහාණය. ගැඹුරින් ඒ කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඒ වාසනා ගුණයේ අඩුවීමක් විය යුතුයි. ඒ විදිහට ඒ බෝධිය, ඥානය, සේවය වැඩි වෙන්න වැඩි වෙන්න කල යුතු ක්ලේශ ප්‍රහාණය ගැඹුරුයි. වාසනාව කියන ගුණය ගැඹුරින් ප්‍රහාණය කරන්නට වෙනවා. ඒ නිසා ඒ වෙහෙස, ඒ මහන්සිය, මේ ක්ලේශය, මොකද වාසනා ගුණය ක්ලේශයන් නිසා ඇති වෙච්ච දෙයක්. ඒ නිසා මේ පාරමී පූරණේ වෙනස අපේ කෙලෙස් වලින්ම, ඒ දුෂ්කරත්වයේ කෙලෙස් වලින්ම ඇති කරපු දෙයක් ගැන මතක තියාගන්න. දැන් මේ පාරමී පූරණේ සිද්ධ කරන්නේ මේ ක්ලේශයන් දුරු කරන්නට. මොනවද පාරමී? පළවෙනි එක දාන පාරමිතාව, දෙවෙනි එක සීල පාරමිතාව, තුන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, හතර ප්‍රඥා පාරමිතාව, පහ වීරිය පාරමිතාව, හය ශාන්ති පාරමිතාව, හත සත්‍ය පාරමිතාව, අට අදිෂ්ඨාන පාරමිතාව, නවය මෛත්‍රී පාරමිතාව, දහය උපේක්ෂා පාරමිතාව. මේ පාරමී 10 පූර්ණණය කරනවා කියලා කියන්නේ පින්වතුනි අපේ సంతානය ක්ලේශ ප්‍රහාණය සඳහා සූදානම් කරගන්නවා කියන එක. ඒකට සුදුසු දෙයක් කරගන්නවා කියන එක. ගහක් කපන්නට සුදුසු පිහියක් තියෙන්නට ඕන. ඒ පිහිය යම් මෝහතක් තියෙන්නට ඕන. ඒ මෝහත එන්නේ නැතුව පිහියෙන් කපන්නට බෑ. හිතන්නකෝ තාම දැඩි ගහක් කියලා. කෙහෙල් ගහක් නම් හරි නිකන් කපන්න පුළුවන්. ලොකු දරදඬු හයිය වෘක්ෂයක්. මේක කපන්නට නම් හොඳ මෝහතක් තියෙන පිහියක් ඕනේ. අපේ ක්ලේශ ධර්මියෝ මේ වෘක්ෂය නම් ඒ වෘක්ෂය නැමැති කෙලෙස් කපන ආයුධය තමයි මාර්ග ඥානය. ඒකත් මේ කොහෙන්වත් අහසින් එන එකක් නෙවෙයි. අපේ సంతාණයම කෙලෙස් කපන මට්ටමට දියුණු වෙච්ච මොහොත, දියුණු වෙච්ච අවස්ථාව. මාර්ගසිත කියලා මේ වෙනම සිතක් කොහෙන්වත් උපදිනව නෙවෙයි. අපේ సంతාණයම කෙලෙස් කැපීමට සුදුසු මට්ටමට අප්ග්‍රේඩ් කිරීමක්, දියුණු කර ගැනීමක් තමයි මාර්ගසිත කියලා කියන්නේ. ඒ වෙලාවේ සිත විසින් මේ ක්ලේශයන් දුරු කරනවා. ඒකත් මතක තියාගන්න. කොච්චර జగතෙක් වුණත්, කොච්චර පාරමී පූර්ණේ කරලා තිබුණත්, සොලසා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී පූර්ණේ කළා, ඊටත් වැඩිය පාරමී පූර්ණේ කළා තිබුණත්, මේ කෙලෙස් නැමැති කඳ අරටුව එකපාර කපන්නට බෑ. මේක කපන්නේම හතර පාරකින්. සම්මා සම්බුදු වෙන උත්තමයාත් බෝධි මණ්ඩලයේදී මාර්ග ඥාන හතරම ලබන්නට ඕනි. එහෙම නැතුව කෙලස් කපන්න බෑ. ඒ තරම් කෙලස් ඝනයි බහලයි. උන්වහන්සේ වාසනා ගුණයත් සහිතව තමයි කෙලස් කපාගෙන යන්නේ. විශේෂයි. මේ කෙලස් නැමැති අරටුව කපන්නට සමර්ථ පිහිය තමයි මාර්ග ඥානය. ඒ මාර්ග ඥානයේ මෝහත තියෙනවා. ඒක කපන්නට පුළුවන්. මාර්ග ඥානය කියන්නේ අපේම సంతානේ හිත වෙන එකක් නෙවෙයි. අපේ චිත්ත సంతානේ මේ මත්තමට දියුණු කරන්නට ඕනේ, ඔසවන්නට ඕනේ, ගෙනෙන්නට ඕනේ. හරියට පිහියක් මෝහත් අපිට ඉස්සලම ලැබෙනවා මොට පිහියක්. මේකෙන් මේ ගහ කපන්න බෑ. පිය මෝහත් කරන්නට ඕනේ. ගලක ගන්නට ඕනේ. ඒ වගේ තමයි අපිට ලැබිලා තියෙන මේ සාමාන්‍ය సంతාණය කෙලස් කපන මට්ටමට තියුණු කරන්නට ඕනේ, මෝහහත් කරන්නට ඕනේ. ඒ මෝහහත් කිරීම, තියුණු කිරීම තමයි පාරමී පුරණේ කියලා කියන්නේ. කොහොමද මේ මෝහත් කිරීම සිද්ධවන්නේ? කැපීම සිද්ධවන්නේ මාර්ග ඥානයෙන්නේ. මාර්ගාංග 8ෙන්ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ මාර්ගාංග 8 බලමු අපි. ඒකේ තියෙනවා සම්මා වාචා වැරදි වලින් වළකින ගතියක්. නිවන අරමුණු කරන්නේ නමුත් ඒ කෙලෙස් කපන මොහොතේ කා වාචසික වැරදි වලින් හිත හකුලවන ගතියක්, මුදවන ගතියක්, එයින් ඉවත් වෙන ගතියක් තියෙනවා. එකෙන් වලකින ගතියක්, විරමණය වෙන ගතියක් సంతානය තුළ ඇති වෙනවා. එකෙන් තමයි වාචික දුස්තරිතේ දුරවන්නේ, වාචසික දුස්චරිතේ. වැරදි කර්මාන්ත ක්‍රියාවලින් විරමණය වෙන ගතියක්, වැරදි ආජීවයෙන් විරමණය වෙන ගතියක් ඒ సంతානය තුළ ඇති වෙනවා. ඒ වගේම පාප ධර්මයන් දුරු කිරීමට, යටපත් කිරීමට, ප්‍රහාණය කිරීමට සමර්ථ වෙන බලවත් ශක්තියක්, සිත ඔසවා තබන ගතියක්, වීරියක් ඇති වෙනවා. ඒ වගේම හොඳට නිර්වාණ ධාතුව දකිමින් තමන්ගේ సంతාණය අකුසලයන්ගෙන් මුදවමින් කුසලේ ස්ථාවර කරන සතියක් පිහිටනවා. ಏಕಾಗ್ರ ಭಾವ ಯಾಕೆತ್ತೀವಿ ನಾವು? ಯಹಪತ್ ಸಂಕಲ್ಪನಾ ವಾಕ್ಯತೆಯೇನೋ. ನಿರ್ವಾಣ ಧಾತು ಅರಮನು ಕರಮಿ ಪಾಪ ವಿತರ್ಕೆಯಂಟ ವಿರುದ್ಧ ಗತಿಯಕ್ ಸಂತಾನಿ ಯತಿವೆಲ ಜ್ಞಾನೇ ನಿರ್ವಾಣೇ ದಕಿಮಿಂಗ್ ಮೋಹೆ ದುರುಕರಣ ಮೀ ಜ್ಞಾನೇ ವಿತರ್ಕೆ ಸಮ್ಮ ವಾಚಾದಿವು ಮಾರ್ಗಾಂಗ ಅಟೆ ಏಕಮುತ್ತು ಅಕ್ಕೇವಿಲಾವಿ ಏಕಾತ್ಮೀಯ ಭಾವೇ ಕಿಂಗ್ ವೆಡಕೆರೆನೋ ಮೇವನ್ನು ಸಿತ ಕಿಂಗ್ ನಿವನತ್ ಅರಮುನು ಕರಮೀನ್ ಮೇ ಮಾರ್ಗಾಂಗ ಅಟ ಸಹಿತ ಸಿತೆನ್ ತಮೈ ಅರ ಕ್ಲೇಶನ್ ದುರುಕರನ್ನಿ ಏ ಮಟ್ಟಮಟ ಸಿತ ಗೇನ್ ನಟೋನಿ ಲೋಕೋತ್ತರ ಅವಸ್ಥಾವ ಕೇಳಕೇನೋ ಎತನ ತಿನ ವರದಿ ವಲಿಂಗ್ ವೆಲಕೀಮಕ್ ವಿರಮಣ್ಯಕ್ ಉತ್ಸಾಹವದ್ಭವ ಏಕೇನೋ ಅಪಿ ಸಿತ ಬಲ ಸಂಪನ್ನ ಕರ್ಣ ಗತಿಯ ವೀರ್ಯ ಸತಿಮತ್ ಭಾವ್ಯ ಅವಧಾನಿತಾ ವೆಡಿ ಏ ವಗೇಮ ವೆರದಿ ಅರಮುನು ವಲಟ ಹಿತಟ ಯಾನ್ನತಿಯನ್ನ ಟೆಂಡೆನ್ಸೀಸ್ ವಲಟ ವಿರುದ್ಧಾಯಿ ಸತಿಯ ಸಮಾಧಿಮತ್ ವಿಚಿಕಿಚ್ಛಾ ಉದ್ಧಚ್ಚಾದಿರ ವಿರುದ್ಧ ಗತಿಯಾಕ್ ಏಕಂಗ ಭವಾಕ್ ಮನಾಕುಟ ಪಿಹಿಟಪು ಗತಿಯಾಕ್ ಅವಬೋಧೆಯ ನಿವೆರದಿ ವಿತರ್ಕೆಯ ಸಿಯಲ್ಲೇತನ ಮಿಶ್ರವೇನೋ ಕಿಂತ ಮೈ ಕೆಲಿಸ್ಕೆಪಿ ಮೇ ಮಟ್ಟಮಟ್ಟ ಸಿತ ಗೇನ್ನಟ ಸುದುಸು ಪರಿಸರೆಯ ಸಕಸ್ಕರನ್ನೇ ಪದನ ಮಹದನ್ನೇ ಪಾರಮಿ ಧರ್ಮವಲಿ ಪರವಿನಿಕ ದಾನ ಪಾರಮಿತಾವ ದಾನೇ ಕಿ ಲಖ್ಯಾನ್ನಿ ತಮನ್ ಸಂತಕ ದೇ ಅತಹರೀಮ ವಿನ ಅಯಗೆ ಪ್ರಯೋಜನೆ ವಿಸಿಕಿರೀಮ ನಿವೇ ವಿನ ಅಯಗೆ ಪ್ರಯೋಜನೆಯಟ ಇವ ಅತಹರೀಮ ಇತನ ಕರುಣಾ ಮಿಶ್ರವೇನೋ ಮೈತ್ರಿ ಅದಹಸತಿಯೇನೋ ಅನಿತ್ಕೆನಾಗಿ ಸೆಪ ಕೆಮತಿ ಬವತಿಯೇನೋ ಅನ್ಯ ಸತ್ವಯನ್ಗೆ ಹಿತಸುವ ಕೆಮತಿ ಬವತಿನೋ ದಂದೆಂಡ ಬೇಹಿಮ ನೆತುವ ಕೌರು ಹರೇಕ ಉಡಾ ತರಹನಂಗ್ ವೈರನಂಗ್ ಹಿಮ ದಂದೆಂಡ ಬೇ ಏಕೆನಾಗಿ ಹಿತ ಕೆಮತಿ ಬವ ಸೆಪ ಕೆಮತಿ ಬವತಿ ಎನ್ನಟೋ ಯಹಪತ ಕೆಮತಿ ಬವತಿ ಎನ್ನಟೋ ಏ ವಗೇಮ ತಮಂಗೆ ಪ್ರಯೋಜನೆ ಸಂದಹ ತಿಯನ ದೇವಲ್ ಅತಹರೀಮಕ್ತಿ ಎನ್ನಟೋ ಮೇ ದಾನೆಯ ಪೂರಣೇ ಕರನ್ ನೆತು ಅನಿತ್ ಕಿಸಿದು ಗುಣಯ ಗೆಂಬುರಟ ಪೂರಣೇ ಕರನ್ ನೆಟ ಬೇ ಇಲಕ್ಕೆ ನಿವನಟ ಪತ್ವಿ ಮನೆ ಕೆಲೆಸ್ ದುರು ಕರನ್ ನೆಟೋನಿ ಕೆಲೆಸ್ವಲತಿಯನ ಪ್ರಧಾನಮ ಲಕ್ಷಣಯಾಕ್ತಮಾಯಿ ತಮಂಟ ಕೇಂದ್ರ ಗತವಿಲಾರ್ತಿ ಏ ಕೆಲೆಸ್ ಸಹಿತ ಪುದ್ಗಲೆಯಾಗಿ ವೆದಗತ್ಮ ಕೆನಾ ತಮೈ ತಮಂಗ್ ಮಮ ತಮಂಗೆ ದೇವನು ತಮಂಗೆ ಸೆಪಯ ಮೇಕಮೈ ಹೊಯನ್ನಿ ಇಮೇ ಪನ ಸತ್ತ ಅತ್ತನಾವ ಅತ್ತನಾವ ಚಿಂತೆಂತಿ ಸತ್ತೆಯೋ ಪಿಂಗತುನಿ ತಮ ತಮಂಗೆ ದೇವನು ಗೆನಮೈ ಹಿತಾನೆ ಹಟಿಯ ಏಕ ತಮೈಕೆ ತೇನ ಅಪ್ರಸನ್ನ ಸ್ವಭಾವಿ ಆತ್ಮಾರ್ಥ ಕಾಮಿತ್ವೇ ಹಟಿ ಏ ಕೆಲೆಸ್ ಸಹಿತ ಸಂತಾನೆಟ ಹೆಮತಿಸ್ಸಮ ತಮಂಗೆ ಸೆಪೆ ತಮಂಗೆ ದಿವನು ಮೇಕಮಯ ಅವಶ್ಯ ತಮಂ ಕೆಪೀಪೆನೆ ಏ ಕುಸಲ್ ಕರನ್ನ ಗಿಯಾಮತ್ ಪಾವತಿನೋ ಸಮಹಾರುಂಟ ತಮಂ ಕರನ್ನು ಅನಿತ್ಕೆನ ಅಭಿಭವ ಏ ಮಟ್ಟಮಟ್ಟ ಮೇಕೆ ತಾಮ ಬಲವತ್ ಅಕುಸಲ ಹಂಗೆನ ಕವರ ಕಥಾದ ಕುಸಲ್ಕರನ ಕೊಟ್ಟ ಪವ ಅನ್ನ ಅಭಿಭವನ ವಿಧಿಯಟ ಮೇಕ ಮತ್ತು ಎಲ್ಲೇನು ಕೆಲೆಸ್ ಪ್ರಹಾಣೆ ಕೆ ಲಕ್ಷ್ಯಾನ್ನಿ ಮೇಕನಿಕಾಂಗ್ ಕುನುಟಿಕಕ್ ಮೇಕಿಂದಾಲ ಅತುಲ್ಯನವಾಗಿ ಉಪಿ ಉಪಮಾವಟ ಕಿವ್ವಾಟ ಇವಾಗ ಭೌತಿಕಮ ಕ್ರಿಯಾವಲಿ ಯಾಕೆ ನೀವೇ ಮೇ ಕೆಲೆಸ್ ಅತ್ತಹರೇನ ಕೊಟ್ಟ ಕೆಲೆಸ್ ದುರುವೇನ ಕೊಟ್ಟ ಈ ತಮಂಗೆ ಸಂತಾನೆ ಕೆರೆಹಿತೇನ ಅಪೇಕ್ಷ ಬಲಾಪುರತ್ತು ಕೆಮತ್ತವ ಮೇ ಸಿಯಲ್ಲ ಅತಹರೇನೋ ಅಪಿಂಗತ ನಿಖಾಂಗ್ ಅತ್ತಹರೇನು ಮೇಕ ಮೇಕ ಅತಹರಿನ್ನೇ ಏಕೆನೆ ಲೋಕೋ ಕಥಾವಾಕ್ ಬಂದ್ರೆ ನಿಖಾಂಗ್ ಮೇ ಡಿಸಿಷನ್ಡಿ ಅದ್ದಾಲ ತಿಯನೆ ಕಾಕ್ ಮೇ ಹ್ಯಾಲು ಕರ್ ಮೇ ನತಿ ಕರ್ಲದಾನವಾಗಿ ಯಾಕ್ನವಿ ತಮಂಗೆ ಸಂತಾನೆ ಪರಿವರ್ತನೆ ಯಾಕೆ ಮೇ ನಟೋನಿ ಮೇ ಕೆಲೇಸಿಯನ್ ಅತಹರೇನಟ ಏಕಟ ಪದನಮ ಬ್ಯಾಟಿನ್ನಿ ದಾನಿ ದಾನೆ ಅನು ತಮಂಗೆ ಸೆಪ್ಪ ನೊತಕ අන්න අයගේ සැපය වෙනුවෙන් කැපවෙන අවස්ථාව මමත්වයට පහරවදින තැන. තමන්ගේ සැපය වෙනුවෙන් යොදාගත හැකි දේවල් අන්න අයගේ සැපය වෙනුවෙන් අතහැරෙනවා. ඒ ලොකුවට බලපානවා සක්කාය දිට්ඨිය ආදීට. ලොකුවට බලපානවා. විදර්ශනාව තරම් නැහැ. නමුත් ඒ සක්කාය දිට්ඨියට අස්මිමානයට මමනේ ඉන්නේ, මාව දිනු කරන්න අවශ්‍යයි. මම ඉන්නවා මාව සැපවත් කරන්න. ඒ වස්තුන් උපභෝග පරිභෝග වස්තුන් අවශ්‍යයි. ඒක අතහරින්නවා දානේදී. ගැඹුරු කරාම ඇස් ඉස් මස්ලේ ආදී දන් දෙනකොට තමන් යයි සම්මත ශරීර කොටස් දෙන්නේ මේ. පරමත්ත පාරමිත තමුන්ගේ ජීවිතය එන වහල් භාවයට පත්වීම අනුන්ට සේවය කරන්නට. ඒ තනිකර අර ක්ලේශයන්ගෙන් ඇති කරන ආත්මාර්ථකාමීත්වයට විරුද්ධයි. ඒ වගේම දානය තුළ තියෙන අතහරින බවක්. මොකක්ද අතහරින්නේ දාණයෙන්? තමන්ගේ වස්තුව. වස්තුවට අපි ඇලෙන්නේ ඒ වස්තුව තමන්ට සැපගෙන දෙන නිසා. හොඳට මතක තියාගන්න. මානසික සතුට, කායික සතුට සැපයගෙන දෙන නිසා. හොඳ පුටුවක් තියෙනවා, පුටුව දෙන්න බෑ. ඇයි ඒ? මගේ පහසුව. වාහනයක් තියෙනවා, දෙන්න බෑ. මගේ පහසුව. දරුවෙක් ඉන්නවා, දෙන්න බෑ. මගේ සතුට. නිවස. මේ හැම දෙයක්ම ගත්තොත් තමන්ගේ සැපය පිණිස පවතින දේ. මේ බාහිර උපභෝග පරිභෝග වස්තුන් තමයි අපිට සැපය ඇති කරන්නේ. ඒ නිසා තමයි වගේ ආස්වාදය, මේ රූපයේ තියෙන ආස්වාදය මහණෙනි, ඒ රූපය නිසා උපදීනම් යම් සුඛ සෝමනස්සයක්, ඒ රූපයේ ආස්වාදය. දන් දෙනවා යනු සැපය අතහැරීම. ඇස් දෙක කියලා කියන්නේ අපිට සැප විඳින්න තියෙන හොඳම අවයවයක්. ඇස් දෙකෙන් ලැබෙන සැපේ තමයි ලෝකේ දකිනවා, ඉගෙන ගන්නවා. ඒක ඥානයටත් උපකාරකයි. ඒ ඥානිනු තමන් තමයි දිනුවන්නේ. ඇස් දෙකක් දෙනවා කියලා කියන්නේ ඒ ඇස් දෙක නිසා ලැබ හැකි සැප, දියුණුව, නුවණ, මේ සියල්ල අතහරින්න වෙනවා. දානේ යනු සැපේ අතහැරීම. සියලුම ආධ්‍යාත්මික ගුණයන් දියුණු කරනකොට යම් යම් මට්ටමින් සැපේ අතහරින්නට ඕන. ඉගෙන ගන්න ගියත්, සීල් රකින්න ගියත්, මේ හැම එකකම සැපේ අතහරනවා යම් යම් මට්ටම් වලින්. ඒ සියලු ගුණයන් දියුණු කිරීමට පදනම දාගන්නේ ඉස්සලම භෞතික වස්තුන් අතහරිමින්, මේ ආමිස වස්තුන් අතහරිමින් දානය දීම තුළ. සමහරු කියනවා ආමිස දානය ඊතරම් වැදගත් නෑ, වස්තු දෙන එකනේ, ප්‍රතිපත්තිය උසස්. ඔව්, බුදුන්ට ආමිසයෙන් පුදනවාට වඩා ප්‍රතිපත්ති පූර්ණයෙන් අපි නිවන්ට ලං වෙනවා. ඒ නිසා කිව්ව බුදුරජාසේ මාව නියම ආකාරයෙන් පුදනකොට ආමිසයෙන් පිදීම නෙවෙයි ප්‍රතිපත්ති පිදීම තමයි වැදගත්. නමුත් මතක තියාගන්න, මේ ආමිස දහනය කියන එක සුළුයි කියලා හිතන්නට එපා. බුද්ධත්වයට යන ගමනේ අපි කියන බුද්ධත්වයේ ලැබීම අතිශයින්ම දුෂ්කරයි කියලා. බුද්ධත්වයේ අතිශයින්ම දුෂ්කරයි. බොහෝ සත්වයකට පෙළඹෙන්නේ. මොකද හිතන්නේ? බුදු වීමට යන ගමනේ වැඩිපුරම දුෂ්කරත්වයේ ගැබ්බෙලා තියෙන කවරකද? වැඩිපුරම තියෙන දාන පාරමිතාවේ. කවර දාන පාරමිතාවේද? ආමිස දාන පාරමිතාවේ. බුදු වෙන්නට යන ගමනේ අමාරුම දේ මොකක්ද? ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් රට රාජ්‍ය ජීවිතය අතහැරීම. මේක තමයි අමාරුම. නෛෂ්කර්මය සියල්ල අතහැරලා කැලේට ගිහලා. නමුත් මේ රූප කයත් එක්කනේ ඉන්නේ, මේ අගපසක ටික තියනවනේ මොනවා වුණා. සීල් රකින්නවා, ඉවසගෙන ඉන්නවා, පාඩු කරත් අනුන්ට හානි කරත් මේක හිත හදාගෙන ඉඳී. ශරීරයේ කොටස් නැහැ කියන්නේ මේක වෙනම කතාවක් වෙන්නේ. මේක සම්පූර්ණ වෙනස් ජීවිතයද. ඇස් දෙකක් තිබීමයි ඇස් දෙකක් නැතිවීමයි කියන එක, ඒක සම්පූර්ණ කතාව දෙකක් මේකේ. අතිශයින්ම කාම භෝගී, කාමේ අතහරින්න බැරි මිනිස්සෙක්ව කිව්වොත් බලෙන් අල්ලලා ගිහිල්ලා කැලේකට දානවා, නැවත නගරයකට එන්න බෑ, කැලේම මැරණකම් ඉන්නට ඕනේ කියලා බලහත්කාරයෙන් ඔහුව කැලේට දම්මලා තියනවා. කියනවා කාමේ විඳ විඳින්න ඇස් දෙක ගලවනවා කියලා. මොකද දෙකඟ වෙයි? මේ ඔප්ෂන්ස් දෙක දුන්නොත් අනිවාර්යෙන් කැලේට යන එක තෝරගන්නවා. අඹුදරුවන්ගෙන් වෙන් වෙලා හිටියත්, කාමෙන් වෙන් වෙලා හිටියත් මේ අඟපසක් නැති වෙනවා කියන එක ඒක වෙනම කතාවක්. නිසා මේ දාන පාරමිතාව යන අතිශයින්ම ගැඹුරු එකක්. මේක තමයි බුදු වෙන්නට තියෙන ගමනේ අමාරුම දේ පිටතනේ. දාන පාරමිතාව. ඉවසීම, මෛත්‍රිය, හරි අඟපසඟ කපනකොටත් ඉවසනවා. ඒ වෙන්නේ තමන්ට දැන් කර කියාගන්න දෙයක් නැහෙනේ. උදාහරණ හානියක් වුණා මට, අද්දෙක් කැපුවා, දැන් ඉවසනවා හිත. දාන පාරමිතා එහෙම නෙවෙයි, තමන්ගේම කැමැත්තෙන්. දැන් ශාන්තිවාදී තාපසයෝ ඉවසුවාට කැමති වෙන්නේ නැහෙනේ තමන්ගේ අතපය කපන එකට. ලයි විකල්පයක් නේ අතපය කැපුවා, ඉතින් පාරමිතා පූර්ණේ කරගත්තා. දාන පාරමිතා හැම නෙමෙයි, තමන්ගේ සොකමැත්තෙන් මේක අතහරින්නේ. මේක ලේසි නෑ. දාන පාරමිතාව යනු සැපේ අතහැරීම. සැපේ අතහරින එක හැම ගුණයකටම අවශ්‍යයි යම් යම් මට්ටමින්. දානෙන් අතහරිනවා සැපය යම් ක්‍රමයකට, ඒ සැප අතහැරීම තමයි අනිත් සියලු ගුණයන් දියුණු කිරීමට පදනම් වැටෙන්නේ. ඒ වගේම මතක තියාගන්න, අනිත් සියලු ගුණයන් අපි අතහැරලා නුගුණයට බරවන්නේ වස්තුන් කෙරෙහි, පුද්ගලයන් කෙරෙහි, ජීවිතයේ කෙරෙහි තියෙනව ආසාව නිසා. බාහිර වස්තුවක් දන් දිය හැකි දෙයක්, අංගපසංගත් දන් දිය හැකි දෙයක්, තමන්ගේ පවුලේ තමන් යටතේ ඉන්න අඹුදරුවන් ධර්මයට දන් දිය හැකි දෙයක්, තමන්ගේ ජීවිතය දන් දිය හැකි දෙයක්, ශරීරය දන් දිය හැකි දෙයක්, තමන්ගේ ආත්ම භාවය තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙන කෙනෙකුට පවරා දිය හැකි දෙයක් දාසත්වයට පැමිණීමේ. මේ දාන වස්තුන් සියල්ල, මේ දාන වස්තුන් නිසා තමයි අපි ಗುಣ අතහැරලා නුගුණවලට යන්නේ. ඇයි සිල් කඩන්නේ? අහවල් වස්තුවට ආසයි, ශබ්දයට ආසයි, ස්පර්ශයට ආසයි. බ්‍රහ්මචර්යාව කඩා ගන්නවා, නානා ශික්ෂාපද කඩාගන්නේ ඒ බාහිර වස්තුවට ගෝචර රූපයට ආස නිසා. හැබැයි ඒක දාන වස්තුවකුත් වෙනවා. ඇයි සිල් කඩාගන්නේ? නිරෝගීකම ඕන නිසා. සමහරු අසවල් කාන්තාවට, ස්ත්‍රියට, පුරුෂයාට, දරුවට ආදරේ නිසා. ඇයි නෙක්කම් මේ කරන්න බැරි? පවුලට කැමැත්ත නිසා. ඇයි ගැඹුරින් ධර්මයේ ඉගෙන ගන්න ඥානය වැඩි කරන්න හේතු අකමැති? විනෝද වෙන්නට ඒ අරමුණු වලට කැමැති නිසා. උත්කෘෂ්ඨම මට්ටමින් ඇයි අපි ඉවසන්නේ නැත්තේ? මට හානි කරන නිසා, මගේ ජීවිතයට රූපයට හානි කරන නිසා. බලන්න මේ සීලය, නෛෂ්කර්මය, ප්‍රඥාව, ඉවසීම, සත්‍යවාදී භාවය, මේ සියලු ගුණයන් අතහැරලා ඊට විරුද්ධ ගුණයන්, නුගුණයන්ට දුස්සීලකම, කාම භෝගීත්වය, දුෂ්ප්‍රඥකම, නොයිවසීම, අසත්‍යවාදී වීම, අලසකම, අදිෂ්ඨාන අතහැරීම, කිපීම, ඇලීම, ගැටීම, මේ සියලු නුගුණයන්, අනිත් සියලු පාරමිතාවන්ට විරුද්ධ නුගුණයන් අපි ඇති කරගන්නේ එක්කෝ බාහිර වස්තුවක් නිසා, එක්කෝ පුද්ගලයෙක් නිසා, එහෙම නැත්නම් තමන්ගේ බලය නිසා, රට රාජ්‍ය නිසා, එහෙම නැත්නම් තමන්ගේ අංගපසඟ උපරිම මට්ටමින් තමන්ගේ ජීවිතය නිසා. ඒවා කෙරෙහි ඒවා ආරම්මන අධිපති ප්‍රත්‍යයෙන් සලකලා, ඒවා වටිනා දේවල්, ඒවාට දාස වෙලා, ඒවාට යට වෙලා, ඒක අතහැර ගන්න බැරිකමට තමයි අනි සියලු නුගුණයන් අපි ඉතින් සිද්ධවන්නේ. සිල් රකින්න පුළුවන්, නමුත් මගේ ජීවිතයට, ශරීරයට හානියක් වෙනවා නම් සීලේ පැත්තකින් තියලා ශරීරය එක ගන්න. මොකද අංගපසංග වලට ඒ තරම් ගරුයි. ඒක තමයි ආරම්මන අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. දාසයා, ස්වාමියාට දාසයා වහල්. ඒ වගේ මේ අංගපසංග වලට අපි වහල්. ඒකේ නැතුව ඉන්නට බෑ. කොහොමද අතපය කඩන් ඉන්නේ? සීලේ පස්සේ රකින්න. මට ජීවිතේ වැදගත්. මොකක් කරා ජීවත් වෙලා ඉන්නට ඕනේ? මේ තමයි අපේ ජස්ටිෆිකේෂන් එක. ජීවිතයට සියල්ලට වඩා කැමති, ගරුයි. සමහර පුද්ගලයන් සමහර වස්තු නැතුව ඉන්නට බෑ. ඒ නිසා මොනම හරි පහත් ක්‍රියාව කරලා ඒ දේ ලබා ගන්න පෙළඹෙනවා. ධනය, කාමය, මේවා ලබා ගන්නට බොරු කියනවා, සිල්පද කඩනවා, මේ සියලු නුගුණ සිද්ධ කරනවා. මේ ඔක්කොම කරන්නේ එක්ක බාහිර වස්තුවකට, එහෙම නැත්තම් පුද්ගලයෙකුට, එහෙම නැත්තම් තමන්ට ලැබෙන බලයට. ඒක රාජ්‍ය නිසයින එකක්, අධිපතිකම් නිසයින එකක්, එහෙම නැත්තම් අංගපසඟ වලට, එහෙම නැත්තම් ජීවිතේට. හැබැයි මේ සියලුම වස්තු පහම දාන වස්තු. දාන පාරමිතාවෙන් කරන්නේ අනිත් සියලු නුගුණයන්ට වස්තු වෙන ගුණයන් අතහරින්නට හේතු වෙන මේ වස්තුන් ටික අතහැරි, ඒ ටික අතහැරලා පුරුදුනම්, ඒකෙන් වෙන් වෙලා පුරුදුනම්, ඒ හේතුවෙන් අකුසලයන් කරන්නේ නැහැ, ඒ හේතුවෙන් නුගුණය සිද්ධ කරන්නේ නැහැ, ඒ හේතුවෙන් ගුණය අතහරින්නේ නැහැ. අඟපසඟ දන් දෙන්නට බැරි කෙනා සාමාන්‍යයෙන් අඟපසඟ කැඩුනත් අඟපසඟ විනාශ වෙනකොට සීලය අතහරිනවා. කලාතුරකින් සමහර කෙනෙක් ශ්‍රාවක බෝධියෙන් යන අයත් එහෙම සිද්ධ කරනවා වෙන්නට පුළුවන්. ඒක එක එක අවස්ථාවල විය හැකි. සමස්තයක් ලෙස බලන්න, මුළු සසර කතාවක් ලෙස බැලුවොත්, ඒ හැකියාව දියුණු කරලා නැතිනම් බොහෝ අවස්ථාවලදී ඒක කරගන්නට බැරුව. විශේෂ අවස්ථා තියෙන්නට පුළුවන්. ජීවිත පරිත්‍යාගයෙන් සිල් රැකපු අවස්ථා, අංගපසංග අතහැරලා සිල් රැකපු අවස්ථා, ඒ අවසානාත්ම භාවවලදී සමහර විශේෂ අවස්ථාවලදී. නමුත් සමස්තයක් ලෙස ගත්තම මුළු සසර කතාවේදී ඒක ගුණයක් ලෙස ප්‍රගුණ කරලා නැතිනම් ඒක කරගන්නට බෑ. ඔක තමයි බෝධිසත්වයන්ගේ වෙනස. බෝධිසත්වයන් වහන්සේ යෝසාගරේ ජලදිකං රුධිරං අදාසින්, සතර මහා සාගරේ ජලයට වඩා රුධිරය දන් දුන්නා. භූමින් පරාජිය මදාසි සමන්සදානං, මේ මහා පෘථිවියේ පස්පරය මස් දන් දුන්නා. මේරුප්පමාන මහිතං සමෝලිසිසං නිකං හිස් නෙවෙයි රජ කෙනෙක් වෙලා එනකොට ඔට්ටුනු පැලඳ දීපු හිස් මහා මේරුවට වඩා වැඩි. කේතාරකා දිකතරං නයනං අදාසින් අහසේ රාත්‍රියට ගියාම පේන තරුවලට වඩා ඇස් දන් දුන්න. මේ විදිහට අපි හරියට රුපියල් 10ක් 15ක් 20ක් 100ක් 1000ක් මිනිස්සුන්ට දෙනවා වගේ ගොඩාක් ඔය බණ අහන පිංගතුන්ට එහෙම පුළුවන් නේ දෙන්න. ගොඩාක් ධර්මය අහන අයට, ධර්මයට ලැබිය අයට දානේ හුරුයි. සමහරු ලක්ෂ ගණන් වියදම් කරමින් පිංකම් කරනවා, සංඝයාට දන් දෙනවා, කුටි පූජා කරනවා. ඒක ලිහිසි දෙයක් නෙවෙයි. සහ සංඝයාට අවශ්‍යතාවයක් ආවොත් අත දිගෑරලා වියදම් කරනවා, මාස්පතා වියදම් කරනවා. ගොඩාක් බෞද්ධයන්ට බණ අහන අයට, ගුණ පුරන අයට දානේ හුරුයි. මතක තියාගන්න, අපි ඒ වගේ රුපියල් 1000 2000 100 500 මාස්පතා දිනපතා දෙනවා වගේ මේ බෝධිසත්වයෝ භවයෙන් භවයට ඇස් ඉස් මස් ලේ අපි අර කොල කෑලි දෙන්න වගේ දීලා තියෙන රාජ්‍ය දෙද අඹුදරුවෝ දීලා තියෙන. එනිසා මොකද වෙන්නේ? ජීවිතේ නැසෙනවා කියලා, බිරිඳ අඬනවා කියලා, ඇහැක් කනක් නැති වුණා කියලා, රාජ්‍යයේ බලය නැති වුණා කියලා, දරුවෝ නැහැ පාළුයි කියලා, මේවා වලින් උන්වහන්සේගේ ගුණය පහළට හෙලන්නට බෑ. තමයි වෙනස. ඒ තමයි ස්ථාවර භාවය. ගුණයේ ස්ථාවර වෙන්නේ දාන පාරමිතාව පුරපු නිසා. දාන පාරමිතාව තමයි සියලු පාරමීන්ගේ භූමිය. ඒ දාන පාරමිතාවෙන් අතහරින්නේ අනිත් සියලු පාරමිතාවන්ට විරුද්ධ නුගුණයන්ට ආකර්ෂණීයම වස්තු ටික. එතකොට හිතෙන්න පුළුවන්, එහෙනම් අපිත් ඇස්සිස් මස්ලේ දන් දෙන්නට ඕනේද? නෑ, එහෙම අවශ්‍ය නෑ. හැබැයි අපි නිතර නිතර මේ දානය සිද්ධ කරනවා නම් මතක තියාගන්න, නැවත නැවත, ඒක භික්ෂුවන්ට විතරක් නෙවෙයි, දුගී මගීන්ට, හිතවත් අයට, නැති බැරි අයට මේක අතහැරීමයි මේ පුරුදු කරන්නේ. අන් කෙනාගේ සැපේ වෙනුවෙන් මේක අතහැරින්, පරිත්‍යාග කිරීම. මේක කරන්න මතක තියාගන්න, දිනපතා දෙන්නේ යම් කිසි ප්‍රමාණයක් නම් අතහරින්න, ඒක නැවත නැවත කරනකොට, ඒක තමයි ආසේවන භාවින බහුලීකමයි. ඒවා ඒ වගේ පාඩුවක්, ඒ වගේ දෙයක් විඳ දරා ගන්න හිත සකස් වෙනවා. පින්වතුනි, කාලයක් යන්නට ඕනේ, එකපාරක් දෙපාරක් නෙවෙයි, කාලයක් මේක ප්‍රගුණ කරනකොට පුළුවන් වෙනවා. ඒ විදිහට හිත සකස් වෙලා එනකොට අන්න අර වගේ පාඩු වුණාට සීලය වෙනස් කරගන්නේ, නෛෂ්කර්මය වෙනස් කරගන්නේ, ප්‍රඥාව අඩු කරගන්නේ, අනිත් සියලු ගුණධර්ම පූර්ණේ කරගන්න පුළුවන් වෙනවා. සීලය කියලා කියන්නේ කය වචනේ දෙක සංවර කර ගැනීම. ඒ කය වචනේ සංවර කර නොගෙන අර කියපු මාර්ග ඥානෙ උපදවා ගන්නට බෑ පින්වතුනි. මාර්ග ඥානෙ යනු මනසේ උච්චතම අවස්ථාව. ඒ මට්ටමට එන්න කය වචනේ ගැඹුරින් සංවර වෙන්නට ඕනේ, ඉන්ද්‍රිය සංවර වෙන්නට ඕනේ, ජීවිකාව සංවර කරගන්නට ඕනේ. මේක හාත්පසින් මේ සංවරය ඇති කර ගැනීම තුල තමයි, මේ සංවර භාවයේ තුලින් තමයි අර ශ්‍රේෂ්ඨ කෙලෙස් කපන, කෙලෙස් වලට විරුද්ධ හිත උපදින්නේ. සීල පාරමිතාව අනිවාර්යෙන් පිරිය යුතුයි. නෛෂ්කර්මයේ මේ සියල්ල කරන්නේ කෙලෙස් වලින් මිදෙන්න, අතහරින්න. ඒ නිසා කලින් කලට මේ ක්ලේශයන්ගෙන් තොර වෙලා ඉන්නට ඕනි, සිල් රකින්නට ඕනි, බ්‍රහ්මචාරී වෙන්නට ඕනි කලින් කලට අඩුම තරම. සමහර ආත්ම භාවවල ගිහිගේ අතහැර යන්නට ඕනි, සම්පූර්ණ හිත කෙලෙස් වලින් මුදවන්නට ඕනි, ප්‍රථම ධානයට එන්නට ඕනි, විදර්ශනා වඩන්නට ඕනි, කුසල කර්මවල යෙදෙනට මේ නෛෂ්කර්ම පහක් තියෙනවනේ. වකිරෙන්නට ඕන. ප්‍රඥාව මාර්ග ඥානෙන් කෙලස් කපන්නේ කෙලස්වල දෝසත් සසර දෝසත් නිවනේ ගුණත් වටහා ගත්ත විට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සිතකින්. ඒ නිසායි ගැඹුරු සත්‍ය අවබෝධ කරගන්නට ප්‍රඥාව දියුණු කරන්නට ඕන. ඒ සඳහා අන් ලෞකික ධාර්මික ශාස්ත්‍රත් ඉගෙන ගනිමින් මේ ඉන්ද්‍රිය දියුණු කරමින් ධර්මය ඉගෙන ගන්නට ඕන. භාවනා කරන්නට ඕන. විදර්ශනා වඩන්නට ඕන. ධර්ම සාකච්ඡා කරන්නට ඕන. වීරිය මොන වැඩේ කරන්නත් ආරම්භ කරපු දේ අවසානයේ දක්වා ගෙනියන්නට බලවත් උත්සාහය සිතේ ශක්තිය තියෙන්නට ඕනේ. ඒ ශක්තිය දියුණු කරන්නට ඕනේ. කොහොමද දියුණු කරන්නේ? ධාර්මික වැඩ කරනවනේ වැඩ අඛණ්ඩව කරන්න. දෙමව්පිය උපස්ථානන කරන එක නික අඛණ්ඩව කරන්න. පවුල යුතුයකන්න එක අඛණ්ඩව කරන්න. ධර්ම ඉගෙන ගන්න එක නේක අඛණ්ඩව කරන්න. සීල් රකින්නවා නම් ඒක අඛණ්ඩව කරන්න ඉදිරියට අරගෙන යන්න. මේක ඔසවාගෙන තබා ගන්න සිත පහළට එන්න දෙන්නට එපා. වීරියෙන් මේක නැවත 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 ඉදිරියට අරගෙන යන්න. එහෙම තමයි දවසක මාර්ගඥානය උපදවා ගන්න. ශාන්තිය මේ නිවන් ගමනේදී ඉවසීම තියෙන්නට ඕන. ඒක එකපාරේ ඉන්නේ නැහැ. බොහොම ඉවසීමෙන් මේ ගුණ දියුණු කරන්නට ඕන. හදිස්සි වෙන්නට බෑ. ඒ වගේ මේ ගමනේදී නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ දුෂ්කරතාවලිය විසන්නුනේ හිත විරූප කරගන්න නැතුව, ද්වේෂයට යන්න නැතුව යනවා. මොකද මේ ආධ්‍යාත්මික ගමන කියන එකේදී කෙලෙස් වලට පිටුපාලා යන්නේ, කෙලෙස් වලට විරුද්ධව යන්නේ. ඒ නිසා දුෂ්කරතා එහෙම ස්වභාවිකයි. ඉවස ගන්නට ඕන. කායික මානසික දුෂ්කරතා, අපහාස, නිিন্দা මේ ඉවසගෙන යන්නට ඕන. හිත කෙලෙසෙන්ට දෙන්න බෑ. ශාන්තිය සත්‍ය සත්‍යවාදී විය යුතුයි. සත්‍යයට ගරු කළ යුතුයි. පොරොන්දු රැකිය යුතුයි. තමන්ගේ සත්‍ය භාවයෙන් සත්‍යවාදීත්වේ නැත තමන්ගේ ගුණයන්ගෙන් අන් අයට පිහිට විය යුතුයි. තමන් තුළ ගුණයන් ඒ ලෙසට පිළිගත යුතුයි. නුගුණයන් ඒ ලෙසට පිළිගත යුතුයි. විශේෂයෙන් මතක තියාගන්න. සත්‍ය පාරමිතාව තුනත් සත්‍ය කතා කිරීම, පොරොන්දු රැකීම, සත්‍ය ක්‍රියාවෙන් අනුන්ට සේවය කිරීම. සමහර සත්‍යක්‍රියා තිබිලා තිනවා තමන්ගේ නුගුණ ගැන කියලා සත්‍ය ප්‍රකාශ කර. සත්‍යක්‍රියා වෙච්ච අවස්ථා තියෙනවා. අර ණය දෂ්ට කරපු ළමයාට එහෙමනේ පිහිට උනේ. එන් කියන්නේ මොකක්ද? සත්‍යවාදී වෙනකොට තමන්ගේ නුගුණේ නුගුණේ ලෙස පිළිගන්නට උනේ. කරන්න බෑ සමහරුන්ට. සත්‍ය පාරමිතාවෙන් සත්‍යක්‍රියා කරනකොට තමන් මෙච්චර ಗುಣ පිරුවා. ඒ සත්‍යානුභවයෙන් මේක වේවා. හැමතිස්සෙම වෙනව නෙවෙයි ඒක. ඒ මට්ටමට සිත සකස් වෙලා තියෙන්නට ඕනේ. ඒ වගේම සමහරුන්ට මේ නුගුණය බය නැතුව ප්‍රකාශ කළ මේ නුගුණය මා තුළ තිබුණා. ඒක සත්‍යයි. ඒක වර්ණා කරනවා නෙවෙයි, ඒක පිළිගන්නවා. ඒ සිතෙන් සත්‍යක්‍රියා කරපු අවස්ථා තියෙනවා. සත්‍ය පාරමිතා පුරනකොට තමන්ගේ නුගුණේ පිළිගන්නට ඕනේ. සමහරුන්ට තියෙනවා නුගුණය වැටහෙන්නේ. ඒක මෝහය. ඒතකොට ඥානවන්තයන්ට ගරු කරන්නට ඕනේ. සමහරට තියෙනනේ ලෝකෙම වැරදි මම හරි. නෑ, ඥානවන්තයෝ බහුතරයකට වැරද්ද පේනවා නම් එතන වැරද්දක් අඩුවක් තියෙනවා පින්වතුනි. කොහොමද අපි කුසලයේ අකුසලයේ නිර්වචනය කරන්නේ? වරද සහිත සාවජ්‍ය නිසා සාවජ්‍ය දුක්ඛ විපාක ලකන සාවජ්‍ය වරද සහිත නිසා ඥානවන්තයන්ගේ ගර්හාවට ප්‍රාප්ත වෙන දේ අකුසලයි. වරද රහිත නිසා ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන දේක කුසලයි. රසධම්ම සූත්‍රයේ කිව්වේ ඥානවන්තයෝ මට පසසයිද ගරහයිද කියලා බලන්න කියලා. ඥානවන්තයන්ගේ මිම්ම ලෝකයේ වැදගත් මිම්මක් වින්නතුනි. Taman සියල්ල දන්නව නෙවෙයි. සියලදන බුදු වෙලා ඥානවන්තයෝ සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ යම් නුගුණයක් දකිනවා නම් තමන්ට නොතේරුණත් ඒක පිළිගන්න. ඒ නොතේරෙනකම මෝහය. නොතේරෙනකම මෝහය. ඒක ඥානවන්තයා දැනගන්නවා. මේ මෙයාට මෝහය නිසා මේ තේරෙන්නේ නැත්තේ. සත්‍යවාදීත්වයේ වැදගත් ලක්ෂණයක් තමයි සත්‍ය පාරමිතාවයි. තමන්ගේ නුගුණේ නුගුණේ ලෙස පිළිගන්නට ඕන. ගුණය ගුණේ ලෙස පිළිගන්නට ඕන. සත්‍ය කතා කරන්නට ඕනේ, පොරොන්දු ඉෂ්ට කරන්නට ඕනේ, සත්‍යයට ගරු කරන්නට ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ මෙතනට. හොඳක් වේවා නරකක් වේවා සත්‍ය සත්‍ය ලෙස ඒක වහන්නට හොඳ නැහැ. අපේ ක්ලේශය තමයි අපි සත්‍ය වහනවා. විශේෂයෙන් තමන් සම්බන්ධයෙන් එනකොට සත්‍ය ඒක තාම දුර්වලකම, ලොකු දුර්වලකම සත්‍ය තුළදී. අපි අපිව එක්සජරේට් කරගන්න. සමහරු ඉන්නවා වැඩිපුරත් වැරදි පටව ගන්නවා සමහර. ඒකත් එච්චර හොඳ නැහැ. සමහරු දෙන නෑ. තමන්ගේ වරද පේන්නේ. තමන්ගේ අඩුව පේන්නේ නෑ. තමන්ගේ අඩුව නොපෙනෙන කෙනා කවදාවත් සත්‍ය අවබෝධ කරන්නේ නෑ. ඒක ස්ථිරයි. මතක තියාගන්න. තමන්ගේ අඩුව අඩුවක් ලෙස, සැබෑ අඩුව අඩුවක් ලෙස දන්නේ නැති කෙනා සත්‍ය අවබෝධ නොකරයි. තියෙන නුගුණය නුගුණය ලෙසත්, තියෙන ගුණය ගුණය ලෙසත් කතා කරන හැම වචනේම සත්‍යයත්. පොරොන්දු ඉෂ්ට කිරීමත්, අන් අය මුලා නොකිරීමත්, අන් අයට බලාපොරොත්තු නොදී උඟ මුලා නොකිරීමත්, මෙන්න මේ කියන සත්‍යයට ගරු කරන භව තමයි දවසක ගැඹුරු සත්‍ය ආභෝධ කිරීමට සිත සකස් කරන්නේ. මතකද? ඇයි අපි සත්‍ය ආභෝධ නොකරන්නේ? සත්‍ය නොදකින නිසා. සත්‍ය නොදකින්නට තියෙන ලොකුම බාධකය සත්‍ය දකින්නට කැමති නැති නිසා. හොඳට මතක තියාගන්න. සත්‍යයෙන් කැමති නෑ අපි. ඒක හොඳම උදාහරණය. සමහරලාට මහා නමගිය අපරාධකාරයෝ ඉන්නවා. ලෝකෙනම පේනවා දෝෂේ. අම්මට පේන්නේ නෑ දෝෂේ. ඒක අපි කියනවා මව් ගුණේ කියලා. කමක් නැහැ, ආදරය කරන එක දරුවට. නමුත් දෝෂයේ දෝෂයේ ලෙස දකින එක සාධාරණීකරණය කරන්න යන්න එපා. පුතාගේ වුණත් කාගේ වුණත් දෝෂයේ දෝෂය. තමන් කැමැතිම භික්ෂුවගේ වෙන්න පුළුවන්, තමන් කැමැතිම කෙනාගේ වෙන්න පුළුවන්, ආදරය කරන එක ඒක අදාළ නැහැ. දෝෂයේ ද්වේෂයක්, දෝෂයක්. ඒ දෝෂයේ දෝෂයට දකින්නට පුළුවන් වෙන්නට ඕන. ඒක නොදකින්නේ ඇලීම නිසා. ඒක ලොකුවටම තම තමන් කෙරෙහි තියෙනවා. තමන්ගේ ද්වේෂයේ දෝෂයේ දකින්නේ නැහැ. මොකද තමන්ට තමයි තම වැඩිපුර ආදරේ. හැම තිස්සෙම අපි ඩිෆෙන්ඩ් කරන්න යනවා. කැමති නැහැ ඒක දැක්කත් කතා කරගෙන ඉන්නේ වැඩි හිතන්නේ නැති ඒක අවශ්‍ය කළා තමයි. ඒක ලොකුවට දකින්නේ. ඒක බරපතලකම තේරෙන්නේ නැහැ අපි. සමහරුන්ගේ ඒකේ එක්ස්ට්‍රීම් එක තමයි ගැන හිතලා පසුතැවි. මේක එක හොඳ ගුණයක් නෙවෙයි. නමුත් නුගුණේ නුගුණේ ලෙස දකින්නට ඕනේ. ඒ විදිහටම තමයි මේ පංචපාදාන ස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛය අනාත්මය දවසක මිය යන බව මේවා සිහි කරන්නේ නැති ඇයි? මේකට කැමති නැති නිසා. මේකෙ තියෙන සත්‍ය රසවත් නැහැ. මේකෙ තියෙන මහා ගැටලුවක්. මේ සත්‍ය දකින්න කැමති නැහැ. ඒ තරම් මේ උපාදාන ස්කන්ධයට ඇලිලා බැඳිලා ගෙලිලා ගැලිලා ඒකේ දෘෂ්ටිගත වෙලා අපි ඉන්නේ. සත්‍ය දකින්න අපි අකමැති. සත්‍ය දකින්නට අපි යොමු කරන්නේ නැහැ හිත. ඒ කියන්නේ සත්‍යයට අපි ගරු කරන්නේ නැහැ. ගරු කරනවා, ඒක පිළිගන්නවා, ඒක යෙදෙනවා, ඒක අවබෝධ කර ඒකට ගරු කරන, ඒක අවබෝධ කරන, ඒකට වැදගත්කම දෙනවා. වැදගත්මට යම් දෙයකට ගරු කරනවා නම් ඒ දේ කොහොම හරි හොයාගන්න බලනවා. ඒක කොහොම හරි ලබා ගන්න බලනවා අපි. ඒ චතුරාර්ය සත්‍යයට, ඒ අවබෝධයේ සත්‍ය දකින්නට, ඒ සත්‍ය අවබෝධයට ගරු කරන්නට ඕනේ අපි. ඒක වැදගත්. ඒක අනිත් සියලු දේ පසෙකලා කරන්නට ඒක තමයි ගරුත්වය දෙනවා කියලා කියන්නේ. ඒ ගරුත්වය නොදීම තමයි ප්‍රතිපදාවෙන් බැහැර වෙන්නට හේතුව. ඒකේ මූලාරම්භයේ කොතනද තියෙන්නේ? තියෙන සත්‍ය පිළිගන්න. අඩුපාඩු වේවා, හොඳ වේවා, අන් අයගේ ගුණ නුගුණ තමන්ට තේරෙන අවංකව පිළිගන්න තමයි බලන්න. ඉතින් බාධකයේ කෙලෙස් වලින් බාධා. ඒක තමයි ඥානවන්තයා උපකාර කරන්නේ. නෑ නෑ නෑ. මෙතන වැරදි. මෙතන මේ අඩුව තියෙනවා ඔබගේ. අර කිනාගේ මෙතන අඩුව තියෙනවා. ඥානවන්තයරත් වරදින්නේ. ප්‍රවෘත්ති ඥානවන්තය බහුතරයක් දකින්න. ආ ඒක වරදින්නේ. එහෙම වෙන්නේ නෑ. එතන වැදගත්කම එක ඥානවන්තයෙක් නෙවෙයි මේ කියන්නේ. බුදුවරයෙක් වගේ ඥානවන්තයෙක් ගැන එක විශේෂ අවස්ථාවක්. ඥානවන්තයෝ බහුතරයකට ඒ කියන්නේ විඤ්ඤු සබ්‍රක්‍මචාරී බොහෝ දෙනා එක්කෙනෙක්ටත් වරදින්න පුළුවන් ඥානවන්තයෙක් වුණා. බොහෝ අයට එහෙම වරදින්නේ. ඒක තමයි සමාජ සම්මතය. ඒ කියන්නේ බුදුරණන්සේ ලොකුවට මුල් තැන දීලා තියෙනවා ඥානවන්ත පුද්ගලයන් අපේ ධර්මයේ තියෙන විශේෂ නිර්වචනයක්. ඥානවන්ත පුද්ගලයන්ගේ තීරණය කෙසේද? ඥානවන්තයෝ කොහොමද වෝහාරේ සිද්ධ කරන්නේ? ඥානවන්තයෝ කොහොමද කුසලයට සලකන්නේ? ඥානවන්තයෝ කොහොමද අකුසලයට සලකන්නේ? මේක වැදගත්. ඒ නිසා ඥානවන්තයට ගරු කරන්නට ඕනේ. තමන්ට නොතේරෙනවා නම් හැමතිස්සෙම සමන් දෙන්නට ඕනේ. ඒකට කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ නිකන් කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා කියන එක විතරක් නෙවෙයි. ඒ නිසා සත්‍යවාදී සත්‍ය පාරමිතාවේ පූර්ණේහි මතක තියාගන්නේ සත්‍ය කතා කිරීම පොරොන්දු ඉෂ්ට කිරීම විතරක් නෙවෙයි, සත්‍ය ක්‍රියාවෙන් අනුන්ට උපකාර කිරීමක් තියෙනවා. ඒකේ ගැඹුර තමයි හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් පිළිගන්න පුළුවන් මනස හදාගෙන නිතරම සත්‍යම කතා කරන, සත්‍යයට ගරු කරන, වෙන්න අනිත් අය මුලාවටපත් නොකරන මනස හදාගන්නට. ඇයි ඔබ යන්නේ දවසක මේ ලෝකයේ තියෙන ගැඹුරුම සත්‍ය අවබෝධ කරන්නට? ඒ නිසා තමයි බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරණ අවධියේදී නියත විවරණ ලැබුණාට පසු අන් සියලු අකුසලයන් සිදු කර තිබුණත් අත්ත බංජක මුසාවක් සිද්ධ කරන්නේ. අන් අයගේ අත්තය භේදනය කර අත්ත භේදක අන් අයට හානිය පිණිස පවතින මුසාවක් සිද්ධ කර වෙන මුසා කියවෙන්නට පුළුවන්. අන් අයග බොරු සාක්කි දීලා වෙන අය වරදට පටලවල දැන දැන වෙන අයගේ නුගුණ ලෝකේ පතුරවලා මේ වගේ මුසාවල් මේ වගේ පාප කර්මයක් කරන්නේ. මොකද හේතුව අන්‍ය සත්ත්වයන්ට වගේ නෙවෙයි, චතුරාර්ය සත්‍ය විතරක් නෙවෙයි, ධර්ම ධාතු අවබෝධ කටයුතුයි. ඒ සම්පූර්ණ සත්‍ය දැනගත යුතුයි මේ ලෝකේ තියෙන සම්පූර්ණ සත්‍ය. ඉතිරි නැතිව දැනගත යුතුයි. ඒකට සත්‍ය ගරු කරන කෙනෙක් විය යුතුයි. අදිෂ්ඨානය මොනම දේ කරන්න වුණත් නිවැරදි දේ කරන්න අපහසුයිනේ. නිවැරදි දේ ඒකේ නොසෙල්වි ඉන්ද්‍ර කීලයක් බඳුව පිහිටා සිටිය යුතුයි අදිෂ්ඨානය. ඒ ගුණේ නැතුව මේ ගමන යන්නට බැහැ. අදිෂ්ඨානය අනිවාර්යෙන් අවශ්‍යයි. මෛත්‍රිය අපේ సంతානෙහි ගුණධර්ම පූර්ණය කරනකොට ගුණ නැසන ලොකුම හතුරා ද්වේෂය. මතකද? ලෝභය කියන එක ගුණයට විරුද්ධ බව ඇත්ත. නමුත් ඒ ලෝභයේ ලෝභය කියන එක ගුණය සම්පූර්ණයෙන් නැසන්නේ නැහැ. දැන් සමහර වෙලාවට උදාහරණයකට සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා කතා බහ කරනකොට සමහර වෙලාවට හරි සතුටෙන් ඉන්නවා. සමහර සිනහ වෙනවා. විහිළුවක් කරන අවස්ථා තියෙන්නට පුළුවන්. එහෙම වුණා කියලා අපිට ලොකු අපහැදීමක් එන්නේ. සමහරවිට අපිත් ඒකත් එක්ක හොඳට කටයුතු කරගෙන යනවා. අපි හිත ගැඹුරින් බැලුවොත් දරනවා මේක ඉන්ද්‍රිය සංවරයේ මට්ටමින් ගත්තොත් චිත්තෝත්පාද මාත්‍රයත් විහිළුවත් අවුල්නේ. ලෝභ චිත්තෝත්පාද මාත්‍රයම අවුල්. එහෙම බැලුවොත්. නමුත් අර යම් පරාසයක ඒ ලෝභය කියන එක තිබුණා කියලා විහිල් මේවා කරා කියලා ඒකෙන් ඒ චරිතයට ලොකු හානියක් වෙන්නෙත් නැහැ, මිනිස්සුන්ටත් අගෞරවයක් වෙන්නෙත් නැහැ, ස්වාමීන් වහන්සේලාට උනත් ඒ ලොකු පසුතැවීමක් ඉන්නේ නැහැ. හැබැයි හිතන්න පොඩි දෙයකටත් කිපෙනවා, හැමතිස්සෙම බනිනවා. ද්වේෂ කරනවා, වෛර කරනවා. මේක තියෙනකොට අපිට ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ. දුරස් වෙනවා. දෝෂේ දොස් කියන්න පටන් ගන්නවා. නුගුණ පැතිරෙනවා. එනිසා සියලු නුගුණයන් නැසන භයානකම සතුරා තමයි ද්වේෂය. මෝහය මේ සියලට හේතුව. ලෝභය දුරු කරන්න අමාරුයි. නමුත් මතක තියන්න, ಗುಣ නැසන්නේ නුගුණවන්තයෙක් ලෙස ප්‍රකටවන්නේ කවරක් නිසාද? ද්වේෂ නිසා. ආනන්තරීය කර්ම පහම තියෙන ද්වේෂයෙන්. නියත මිත්‍යා දෘෂ්ටි, ඒක දෘෂ්ටිය නිසානේ, ඒක දර්ශනය වෙනස් කර ගැනීම නිසානේ. ඒක දාර්ශනික ප්‍රශ්නයක් නේ. නමුත් සත්වේක් අපරාධ කරුවෙක් නැත්තම් පහත් මිනිහෙක් ලෙස සලකන්න තියෙන ඉහලින්ම තියෙන්න පුළුවන් අනුන්ව දූෂණය කිරීම, ඒ වගේ ක්‍රියාවුත් තියෙන ලෝභය අධික නිසා. නමුත් ඒ කිනුතර අන් කෙනාගේ සංවේදී නැහැ. ඒක නෙලා තියෙන්නේ කෙනෙක්ව අපචාරයට, අපයෝජනයට ලක් කරනකොට එයාගේ තියෙන පීඩනය, දුක, ඒක දැනෙන්නේ එම්පති එක නැහැ කියන එකනේ. කරුණාවට, මෛත්‍රියට විරුද්ධ ගති. ඒක නිකන් මානසික දුර්වලතා මිනිසුන්ගේ තියෙන. විශේෂයෙන්ම අපරාධ, අනුන්ට ද්වේෂ කරන, තරහ කරන, වෛර කරන, මරන්නට පෙළඹෙන කෙනා තමයි නුගුණවන්තයා. සියලු ගුණයන් ෂණයකින් නැසන දේ තමයි ද්වේෂය. ඉතාම ඉහළට සමාජයේහි ගරු කරන මිනිස්සු, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා, උන්වහන්සේලා අතරින් විහිළුවක් කරා, හිනා වුණා එහෙම කියලා. හැබැයි ද්වේෂ සහගත ප්‍රකාශනයක් කළොත්, ද්වේෂයෙන් කටයුතු කළොත්, අන්න සම්පූර්ණයෙන් රාවය, කීර්තිය, ප්‍රශංසාව බිඳ වැටෙන්නට පටන් ගන්නවා. තමන්ගේ නුගුණයත් නසලා කීර්ති ගුණයත් නසන අන්‍ය සත්වයන්ට තමන් අප්‍රිය කරවන දේ තමයි ද්වේෂය. සමේ ද්වේෂය අතිශය භයානකයි. පාරමී පූර්ණයට ඊට විරුද්ධව මෛත්‍රිය දියුණු කළ යුතුයි. ද්වේෂය එන්න එන්න ලොකුවට පහලට වැඩෙනවා. ද්වේෂය ඉක්මනට දුරු කරන්න පුළුවන්, හරි. නමුත් විනාශය වැඩි සිද්ධ කරන ද්වේෂය ඇති වුණා. ධානයෙන් පා පිරිහීම වේගවත්. රාගයත් ඒ විදිහටම දේවල් සිද්ධ කරනවා, හානි කරයි. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට රාගික ක්‍රියාවකදී එන ඩැමේජ් එක ඊට වඩා වැඩි. නමුත් ඒකේ තාම යම් ක්‍රමයකට රිකව, ඒ කියන්නේ රාගික අනුමත කරනවා නෙමෙයි. නමුත් ඒකේ වුණත් අර හිතට එවෙන හානිය ගත්තට පස්සේ හිතේ ගුණයන් පිරිහීමේදී ද්වේෂයෙන් කරන පිරිහීම අධිකයි, බලවත්. එනිසා මෛත්‍රිය දියුණු කරන්නට ඕනේ මේ ගමනේදී. මෛත්‍රී පාරමිතාව අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. උපේක්ෂාව, ඇලෙන දෙයට කැමති, කැමති දෙයට ඇලෙන එකත්, අකමැති දෙයට ගැටෙන එකත් නේ අපේ ස්වභාවයේ. මේ අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යස්ථ භාවය පුරුදු කරන්නට ඕනේ. ඒක මවෙක් වගේ මේ පාරමිතාවට උපකාරයි. ඒ මධ්‍යස්ථ මනසින් තමයි දවසක හිත දියුණු කරගෙන කෙලස් කැපීම සිද්ධ කරන්නේ. මේ මධ්‍යස්ථ බව ගොඩාක් උපකාර වෙනවා. తත්‍ර මජ්ජත්තා නැമിതി චෛතසිකය දියුණු කරගෙන භාවනාවෙත් හරි සමබරව ඉදිරියට ගිහිල්ලා කෙලස් කැපීම සිද්ධ කරන්නට. හැබැයි මේ උපේක්ෂා පාරමිතාව චලංග උපේක්ෂාව බඳු, ඇලෙන දෙයට, කැමති දෙයට නොඇලීම, අකමැති දෙයට නොගැටීම කියන මධ්‍යස්ථතන තබා ගැනීම. මේ කියන පාරමී පූර්ණේම තමයි අර කියපු මාර්ග ඥානය නැමැති විශිෂ්ට ඥානය තමන්ගේ సంతානය තුළ ඉපදෙලා. එහෙමත් නැතිනම් තමන්ගේ సంతානේ ඒ මට්ටමට පැමිණිලා කෙලෙස් කැපීම සිද්ධ කරලා නිර්වාණ ධාතුවට පත්වන්නට සමර්ථ වන්නේ. ඉතින් සෑම දිනාටම මේ දස පාරමිතාවන් ශක්ති ශක්ති ප්‍රමාණයෙන් පූර්ණය කොට මාර්ග ඥානෙ උපදවා ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ මාතලේ ගෞරවනීය සුමන ස්වාමින් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන. ඉතින් අපි ආශිර්වාද කරමු ඊටාම සත්ගුණවත් පිරිසුදු චේතනා තියෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. තව තවත් උතුම් ලෙස සීලාදී ගුණධර්ම පූර්ණේ කර ගන්නට ලැබේවා. ජීවිතයේ අවසානයේ දක්වාම මේ මහානකම් උතුම් ලෙස ආරක්ෂා කර ගනිමින් සියලු පාරමී පූර්ණේ කර ගන්නට හැකියාව ලැබේවා. තමන් ප්‍රාර්ථනා කරන්නා වූ පරිද්දෙන්ම සියලු පාරමී පූර්ණේ කරමින් ප්‍රාර්ථනීය බෝධි ඥානයකින්ම නිවණින් සැනසෙන්නට මේ කුසල් උපකාර වේවා, උපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේගේ මෞතුමිය වන මියුරියල් විජේවික්‍රම මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස විසින් තමයි මේ දේශනාව සිද්ධ කරවන්නේ. මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් දෙමිනිසුන් ඇතුළු ලෝක සත්වයාගේ හදමඩලේ බුදුගුණ කෙරෙහි ශ්‍රද්ධාව ජනිත වීමට හේතු වේවා. පින්වත් මාතලේ සුමන ස්වාමින් වහන්සේට සමතින් සත් පාරමී ධර්ම සුවසේම පහසුවේම මස්ත්‍රක ප්‍රාප්ත කර ගැනීමට අවැසි ගුණයන් ඉපදවීමටත් මේ ධර්ම දේශනාව උපකාර වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගැනීමට අවසි පුණ්‍ය පාරමිසා ධර්මය සුවසේම සැපසේම සාක්ෂාත් කර ගන්නට සැලසේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත් කල්යාණ මිත්‍ර ඩිලෝ දිසානායක මහත්මිය ඇතුළු සියලුම දෙනාගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් අදිෂ්ඨානයන් උත්කෘෂ්ඨ ආකාරයෙන්ම ඉටු කර ගැනීමටත් උපකාර වේවා කියලා ඒ පිරිස පින් අනුමෝදන් කරලා තියෙනවා. පින්වත් මියුරියල් මාතාව ඇතුළු කල්යාණ මිත්‍ර අප සෑම සියලු දෙනාගේ පින් බලාපොරොත්තුව සිටින සාංසාරික ඥාති සමූහයාටත් මේ පින් අනුමෝදන්ව සියලුම ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනාවන් අදිෂ්ඨානයෙන් ඉටු කර ගැනීමට මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන් තමන්ගේ ශාසනයට තමන්ගේ දරුවෙක් දන් දීලා මියුරියල් විජේවික්‍රම මහත්මිය ඉතාම ශාසනයේ ඥාතිත්වයකුත් ලැබලා තිබෙනවා. ඉතින් එතුමියටත් මේ කුසලයේ අනුභවයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. තමන්ගේ ජීවිතයේ තුරට තව තවත් ධර්මයේ ලංකර ගන්නට මහා සංඝය ඇසුරු කරන්නට සියලු අවකාශ සැලසේවා. ප්‍රාර්ථනීය පරිද්දෙම්ම නිවණින් සැනසෙන්නට මේ සියලු කුසලයේ උපකනිශ්‍රය වේවා කියලා මෞත්‍යමීරත විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ ධර්ම දේශනාවට ආරාධනා කරා වූ ඒ සියලු කල්යාණ මිත්‍ර පිරිසටත් ඒ සංවිධාන කටයුතු කළා වූ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වී සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, සමෘද්ධ වේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දිනාටම තිනු දිනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී නිවණින්ම සැනසීම ලබත්වා කියලා ඥාතීන්ද පින් අනුමෝදන් කරමු. ආත්මා ආරක්ෂක වූද, ලෝකපාලක වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය, මේ සෙනසුනට අධිගෘහිත දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දිවියෝද දිව්‍යමේ ආජු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවණින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිත අහිත මෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවණින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ට පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, සංවිධානය කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කරීම් කරා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දිනාටම විශේෂයෙන් ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී ආරක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්මයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතුවේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු කරගන්ට හැකියාව ලැබේවා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශවාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුූපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගනිමු. දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤේතෝ.